මීතිරිගල නිස්සාරණ වනය මගින් පවත්වනු ලබන ආධුනිකයන් සඳහා සතිමත් වීමේ වැඩසටහන අද 2022 ජූනි මාස 19 වෙනි ඉරිදා පවත්වනු ලබනවා. ඒ සඳහා අද වැඩම සිටින අප හා සම්බන්ධව සිටින පූජනීය නම කීමට අවසරයි ධම්ම කුසල ස්වාමීන් වහන්සේ දෙපා නැමැති ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මේට සම්බන්ධව සිටින ඔබ සමත් පිළිගන්නවා. අපේ වැඩ වැටසටහන පළමුවෙන්ම අපට සතිමත් වීම සම්බන්ධව ධර්ම දේශනාවක් පූජනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේ විසින් කරනු ලබනවා. අනතුරුව ඔබ විසින් ඉදිරිපත් කර ඇති වාර්තාත් එසේම වාචිකව අපට සම්බන්ධව ඉදිරිපත් කරන වාර්තාත් සම්බන්ධ ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් අපට ලැබෙනවා. ඉන් අනතුර පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන අවසන් කරනවා. පූජනීය ස්වාමීන් වහන්සේට අප සඳහා සතිමත් වීම උදෙසා ධර්ම දේශනාවක් පවත්වන ලෙසට මෙයින් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බාබිබු සබ්බවිදු හමස්මි සබ්බේසු ධම්මේසු අනුපලිතෝ සබ්බංජහෝ තණ්හක්ඛයේ විමුක්තෝ සයං අභිඤ්ඤාය සමුද්දිසෙය්‍යං නමේ ආචාරියෝ අත්ති සදිසෝ මේන විජ්ජති සදේව කස්මින් ලෝකස්මින් නති මේ පටි පුග්ගලෝ අහං ඊරහා ලෝකේ අහං සත්තා අනුත්තරෝ ඒකෝ මිහි සම්මා සම්බුද්ධෝ සීති බුතෝ ස්නිබුත්තෝ ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං අන්ධභූතස්මින් ලෝකස්මින් අහංජං අමත දුන්දුදින්හි.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, මේ ලෝකේ අපිට කළු සුදු දෙක අතර මිශ්‍රණයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ ලෝකේ හැම වෙලේම මෙන්න මේ කළු සුදු අතර සටනක් පවතිනවා. එතකොට මෙන්න මේ කියන සටන අපිට විතෙක නිරූපණය වෙනවා අන්නර එළිය අඳුර අතර සටනක් විදියට. අඳුරට දිහාවට බලකවන, පාප ධර්ම දිහාවට බලකවන දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම හොඳ දිහාවකට, නිවැරදි දිහාවකට බලකවන දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය අරගලයක් මේ ලෝකේ පුරාවට නිතර නිතර පවතිනවා. එළිය අඳුර අතර අරතලයක්, අරගලයක්, එහෙම නැත්නම් කළු සුදු අතර අරගලයක්. මෙන්න මේ අරගලේ තමයි මේ ලෝකේ තියෙන ස්වභාවය. එතකොට අපි දැකලා තියෙනවා අර යින් යෑන් කියලා, සාමාන්‍ය අර කුම්ෆු සලකුණ කියලා කියන්නේ අර රවුමක් හැදිලා තියෙනවා අන්න කළුයි සුදුයි අතර සංකල්පණකින්. කළු පැත්ත සුදු පැත්තට දිය වෙලා යනවා, සුදු පැත්ත කළු පැත්තට දිය වෙලා යනවා. මේ දෙක එකට මිශ්‍ර වෙලා තියෙනවා. ඒ දෙක තුල අනිත් කෙනාවත් නිරූපණය කරනවා. කළු තුල සුදු නිරූපණය කරනවා, සුදු තුල කළු නිරූපණය කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට යම් කිසි ආකාරයක මිශ්‍රණයක්, අරගලයක්, කළු සුදුයි අතර කඹැදිල්ලක් මේ ලෝකේ පවතිනවා. ඉතින් එන්නේ වගේ කඹැදිල්ලක් මත තමයි අපි මේ ජීවිතයේ ගෙති ගෙති යන්නේ. එතකොට අපිට මෙහෙම කිව්ව හැකි, අපි හිතමු ධර්මයත් කර්මයත් අතර යම් කිසි විදිහක අරගලයක් මේ ජීවිතේ තියෙනවා. ධර්ම චක්‍රය කැරකෙනවා එක පැත්තකට, කර්ම චක්‍රය කැරකෙනවා අනිත් පැත්තට. එතකොට අර පළවෙනි ධර්ම දේශනාව විදිහට අපි අඳුන්නන අන්න ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ අදහසම තමයි දීලා තියෙන්නේ. අන්න ධර්ම චක්‍රය කරකෝල ඇරියා. එතකොට අන්න එකක් සංසාරයේ දිහාවට ඇදගෙන යද්දී අනේක නිවීමක් දිහාවට ඇදගෙන යනවා. එකක් ගඟ පහළට ගලාගෙන යද්දී අනික ගඟ ඉහළට ගලාගෙන යනවා කියලා අනුසෝතගාමි පටිසෝතගාමි කියලා හඳුන්වනවා. එතකොට ඔන්න ඔය විදිහේ දෙපැත්තක් හැම වෙලේම මේ ලෝකෙ තුල පවතිනවා. එතකොට විතෙක අන්න බුදුවරයෙක් පහළ වුණ ලෝකෙක අන්න මේ එළිය ටිකක් වැඩි වෙලා එනවා. වැඩි වෙලාවට මොකද ටික දවසකින් නැවතත් අඳුර රජ කරගෙන අඳුර දිනාගෙන ඇවිල්ලා අන්න අරක ඒක වහ ගන්නවා. වහගත්තත් නැත්තරම නැති වෙලා යනවා කියලා කියන්න බෑ. මොකද බුදුවරයෙක් නැති ලෝකෙක වුණත් ඒ ආලෝකේ නැති ලෝකෙක වුණත් අන්න යම් කිසි විදියක පසේ බුදු කෙනෙක් හරි පහළ වෙනවා. බණ භාවනා කරන තවුසෝ හරි පහළ වෙනවා. සිල් රකින මුනිවරු හරි පහළ වෙනවා. එතකොට අන්න නැත්තරම නැති වෙලා යනවා කියලා අපිට කියන්නත් බෑ. නමුත් අන්න අඳුර රජ කරන එළියා අඩුණු කාලයක් මතු වෙලා එනවා. නමුත් නැවතත් අන්න යම් කිසි විදියක බුදුවරයෙක් පහළ වෙනකොට අන්න ආලෝකමත් ස්වභාවයක් මේ ලෝකේ පුරාවට පැතිරිලා යනවා. ඒකනි කියන්නේ අර දෙවිවරුන්ගේ ආලෝකයටත් වැඩි ආලෝකයක් මේ ධර්මාලෝකයක් මේ ලෝක පුරාවට පැතිරිලා ගියා. මෙන්න මේ ධර්මයේ පණිවිඩයක් මේ විදියට පැතිරිලා ගියා කියලා. ඉතින් අන්න දෙපැත්තක අරගලයක් දෙපැත්තක සටන් කිරීමක් අපිට දකින්න පුළුවන්. හැම වෙලේම කළු සහ සුදු අතර මේ අරගලේ තියෙනවා. අපි තුල ගත්තත් අපිට ඒකව දකින්න පුළුවන්. විශේෂයෙන් තමුන් ගැන සතිමත් කෙනෙක් ඉන්නවා නම්, තමුන් ගැන අවධානය කෙනෙක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට දකින්න පුළුවනි කොහොමද මේ කළු පැත්තට තියෙන ඇදීම කොහොමද, අනිත් පැත්තට සුදු පැත්තට තියෙන ඇදීම කොහොමද. කොච්චර අපි හේතු කාරණා හදාගත්තත් කොච්චර වටිනවා කියලා තේරුණත් සමහර විට හොඳ දෙයකට යෙදෙන්න, හොඳ දෙයක් සඳහා යොමු වෙන්න කොච්චර අමාරුද කියලා අපිට දකින්න පුළුවන්. දැන දැන අපි අතින් නැවත නැවත යම් කිසි විදියක අඩුපාඩු වෙනවා. අර පැත්තට ග්‍රහණය වැඩි, ඒ පැත්තට ගලාගෙන යාම වැඩි, ඒ පැත්තට ඇදගෙන යාම වැඩි. ඉතින් ඔන්න ඔය විදියට අපි තුලත් මේ අරගලේ තියෙනවා. සමහර විට මේක තමයි හොඳ දේ කියලා දන්නවා. නමුත් ඒ හොඳ දේ තෝරන්න අපිට ශක්තියක් නැහැ. ඒ වෙනුවට නරක දේ අපි තෝරනවා. මේක තමයි කළ යුත්තේ කියලා දන්නවා. නමුත් ඒ කළ යුත්ත කරන්න ශක්තියක් අපිට නැහැ. ඒ වෙනුවට නොකළ යුත්තක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි හැම කෙනාම මෙන්න මේ විදිහේ සටනකට හසු වෙලා ඉන්නවා. මෙන්න මේ විදිහේ හිරවීමකට හසු වෙලා ඉන්නවා. ඉතින් එන්නේ දෙපැත්ත පිළිබඳ යම් කිසි කතාබහක් තමයි අද ඉදිරිපත් වෙලා තියෙන දේ. ඉතින් මේ ධර්ම චක්‍රයක් හරකවනවා කියලා මං කිව්වනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්නේ ධර්මය හොයාගෙන කල්පනා කරාලු දැන් මම මේක මේ නොකිය ඉඳියා නම් වැඩිය හොඳයි කියලා. එහෙම බුදුරේටත් ඉතිලිය තියෙනවා. මොකද මේ අන්ධ භූත කට්ටියට මේක කියලා පැහැදිලි කරන්න හරි අමාරුයි කියලා බුදුරජාණන් වහන්සේටත් කල්පනා වුණා කියලා සඳහන් වෙනවා. සඳහන් වෙනවා නොකිය ඉඳියා නම් හොඳයි කියලා හිතුණා කියලා. මට මේක වෙහෙසයි, මේක කියවන්න ගියාම ඒකින් ඉඳ මම නොකිය ඉන්නවා කියන වගේ අදහසක් බුදුරජාණන් වහන්සේගේ ඔළුවට ඇවිල්ලා තියෙනවා. එයාවට මොකද අන්න නිකන් අර මලක් පිපුණාම ඒ මලේ සුවඳ වටපිටාවට පැතිරිලා යනවා වගේ මෙන්න මේ පහළ වෙච්ච බුදුවරයාගේ ආලෝකය යම් කිසි දියක වටපිටාවට පැතිරිලා යනවා. සබාව ධර්මයට පැතිරිලා යනවා. ඉතින් ඒ විදිහේ යම් කිසි විදියක අහේනම් මේක කියන්න ඕනේ කියලා, මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ කියලා තීරණයක් අරගන්නවා. දැන් ඔන්න ඔය තීරණේ ගත්තොත් ඕක අද කාලේටත් ගොඩාක් සම්බන්ධ දෙයක්. කෙනෙක් හිතනවා මේ මුකුත් කරන්න හොඳ නැහැ, එහෙනම් මුකුත් නොකිය ඉන්න ඕනේ, මුකුත් මේවට හවුල් වෙන්න හොඳ නැහැ, මේ වගේ වැඩකට අනුග්‍රහ කරන්න හොඳ නැහැ කියලා ඔන්න ඔය විදිහට නිකන් ඔක්කොම අත පියදගෙන නොකරනිකා ඉන්න කතාවක් කරනවා. නමුත් අන්න යම් කිසි විදියක මේ පැවැත්ම සඳහා යම් කිසි විදියක කටයුතු ටිකක් කරන්න වෙනවා. තමුන්ගේ පැවැත්ම වගේම මේ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් යම් කිසි විදියක කටයුතු ටිකක් කරන්න වෙනවා. ඒක බෑ කියනවා නම් ඒකට අනුග්‍රහයක් නැත්තම් ඉතින් එතන යම් කිසි දුර්වලකමක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අනේ එතකොට බුදුරජාණන් වහන්සේත් කල්පනා කරා මේක නොකිය ඉන්නවා නම් හොඳයි කියන්න ගියාම අමාරු වෙහෙසයි. නමුත් මම මේ ලෝකජනයාට හිතසුව පිණිස මේක සඳහන් කරනවා. ඇස්වල දූවිලි අඩු මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. අනේ මිනිස්සුන්ට පහසුව පිණිස, ඒ මිනිස්සුන්ට යම් කිසි සැනසීමක් පිණිස මම මේ දේ ප්‍රකාශ කරනවා කියලා යම් කිසි අදහසක් අතිෂ්ඨානයක් අරගත්තා. අරගෙන දැන් ඔය බැලුවයි කියනවනේ, දැන් අර අරහෙට කියනවද කොහෙට කියනවද කියලා. එතකොට අර හොඳටම කියන්නයි කියලා ලේසියෙන්ම තහවුරු කරගන්නවා කියලා හිතාගෙන ඉඳපු අර තමුන් ඒ දවස්වල ආචාර්ය විදියට සලකපු පිරිස දිහා බැලුවාම ඒගොල්ලෝ නැට. ඒගොල්ලන්ගේ අවකාශය ගිලිහිලා, ඒක වැහිලා ගිහිල්ලා. එතකොට ඊට පස්සේ අන්න පස්සග මහණුන් පෙවුනා. එතකොට අන්න එන සෑහෙන දුරක් මග ගෙවාගෙන පාගමනින් මෙන්න මේ පිරිස ඉන්න දිහාවට ගමන් කරනවා. දැන් ඔය යන්නේ මොකටද? අපි අහලා තියෙන සුප්‍රසිද්ධ අන්න අර ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියන ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරන අදහසින්, මේ ධර්මය පතුරවා හැරීමේ අදහසින් යන. එහෙම යනකොට අන්න මොකද වෙන්නේ? අතරමඟදී දැන් ඉතින් දුරක් ගෙවාගෙන යනවනේ. යනකොට අතරමඟදී තැනැත්තෙක් හම්බ වෙනවා. මේ තැනැත්තා යම් කිසි විදියක ආජීවකෙක්. ඒ කියන්නේ යම් කිසි විදියක පැවිද්දෙක්, තවුසෙක් වගේ කියලා කියමුකෝ. යම් කිසි විදියක පැවිද්දෙක්. එතකොට මේ පැවිද්දා මේ මහමග වඩින මේ බුදු රජාණන් වහන්සේව දැකලා, මේ භාග්‍යතුන් වහන්සේව දැකලා මෙන්න මේ විදිහේ විමසීමක් කරනවා. මොකද්ද කරන විමසීම? කියනවා මේ ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි. ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි. ඔබ වහන්සේ දැක්කහමත් පැහැදෙනවා. ඔබ වහන්සේගේ කටයුතුත් බොහොම පැහැදෙන සුළුයි. ඔබ වහන්සේ කාගේනම් ගෝලයෙක්ද? කාගේනම් ධර්මයක්ද ඔබ පිළිපදින්නේ කියලා ඔන්න විදිහේ ප්‍රශ්නයක් අහනවා. මෙතන තමයි මගදී හම්බෙලා යම් කිසි දුටු මාත්‍රයෙන් යම් කිසි විදියක අදහසක් අරගෙන තමයි මේක අහන්නේ. එතකොට අන්නේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක ගාථා හතරක වගේ ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. මේ ගාථා හතර තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ. එතකොට දැන් ප්‍රශ්නයක් මතුවෙනවා, කොහොමද එතකොට පළවෙනි ධර්ම දේශනාව කියලා. ඔය බෝධිරාජ සූත්‍රයේම අරන් බලන්නේ, ඒකේ තියෙන විස්තරය ඔක්කොම මුලින්ද ළඟටම. අන්න එතකොට සඳහන් වෙනවා මේ 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 බණ කියන්න තාම අර ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා නැහැ. එතකොට මෙතන ගාථ හතරක යම්කිසි බණක් මෙතන අතර කියනවා. තමුන් මේ ධර්මයේ පිළිබඳ තමුන් පිළිබඳ යම්කිසි පැහැදිලි කිරීමක් කරනවා. එතකොට ඒකද පළවෙනි එක, අරකද පළවෙනි එක කියලා අපි තීරණය නොකරමු. නැත්තම් මං කිව්වොත් එහෙම මේක තමයි පළවෙනි ධර්ම දේශනාව කියලා ඊට පස්සේ මගේ පස්සෙන් එළවගෙන ඉන්න ඉඩ තියෙනවනේ කට්ටිය ගල් මුල් අරගෙන. ඒකින්ද අපි ඒක කොහොමත් ඒක වැඩක් නැහැ, ඒක පැත්තක තියලා මේ කියන බණේ මොකද්ද කියලා බලමු. එතකොට එතන සඳහන් වෙනවා දැන් මේ අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? අහන්නේ ඔබ වහන්සේ ඉන්ද්‍රිය හරි ප්‍රසන්නයි. ඔබ වහන්සේ මේ දැක්කත් පැහැදෙනවා. මේ කවුරු හරි කාගේද මේ කවුද ඔබ වහන්සේගේ ගුරුන් වහන්සේ, කාගේ ධර්මයක්ද ඔබ වහන්සේ අනුගමනය කරන්නේ කියන ඔන්න ඔය ප්‍රශ්නේ අහන්නේ. එතකොට ඇහුවාම මෙන්න මේ විදිහේ පිළිතුරක් බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. මොකද්ද කියන්නේ? සබ්බාබිබු සබ්බවිදු හමස්මින් සබ්බේසු ධම්මේසු අනුපලිතෝ සබ්බංජහෝ තන්හක්කයේ විමුක්තෝ සයං අභිඤ්ඤාය සමුන්දිසෙය්‍යං. මම හැම දෙයක්ම දැනගත්ත කෙනෙක්, මම හැම දෙයක්ම ජයගත්ත කෙනෙක්, හැම දෙයක් කෙරෙහිම නොඇලුණු සිත් ඇත්තෙක් මම, හැම දෙයක්ම අතහැරලා තණ්හාව ශය කරලා විමුක්ත වුණ කෙනෙක් තමයි මම. ඊට පස්සේ කියනවා නමේ ආචාරියෝ අත්ති සදිසෝ මේන විජ්ජති සදේව කස්මින් ලෝකස්මින් නත්ති මේ පටිපුග්ගලෝ. එතකොට මම මේ විදියට විමුක්ත වෙච්ච හින්දා, මමම මේ ධර්මය සාක්ෂාත් කරගත්ත නිසා මට ආචාරිවරයෙක් කියලා කවරෙක් නම් මම දක්වන්ද? කවුරුවත් කෙනෙක් මට පෙන්වන්න හැම හැකියාවක් නැහැ. මොකද මමම මේ ධර්මයේ සාක්ෂාත් කරගත්ත හින්දා මහා සම කෙනෙක් නැත. දෙවියන් සහිත ලෝකේ මට සමාන කළ හැක්කෙක් නැත. අහං ඊරහා ලෝකේ අහං සත්තානුත්තරෝ ඒකෝස්මි සම්මා සම්බුද්ධෝ සීති භූතෝස්මි නිබ්බුතෝ. මම තමයි මේ ලෝකේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ විදියට උත්තරීතර සම්මා සම්බෝධිය ලැබපු මේ ශාස්ත්‍රුන් වහන්සේ මම තමයි. මම මේ තනිවම තමයි මේ සම්බෝධිය ලබා ගත්තේ. සීති බූතෝස්මි නිබුත්තෝ. සීති බූතෝස්මි නිබ්බුතෝ අන්න සිසිල්ලුයේ වෙමි නිවුනේ වෙමි. ඊට පස්සේ කියනවා ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං අන්ධභූතස්මින් ලෝකස්මින් ආහංජං අම්මත දුන්දු හිං කියලා. අන්න ධර්මචක්‍රය පවත්තන්න මම මේ කසී රටට යනවා. මේ අන්ධභූත ලෝකෙහි මම නිවන් අමා බෙරය හඬවනවා. අන්න එතකොට ඔන විදිහේ කතාවක්, ඔන විදිහේ පැහැදිලි කිරීමක් තමුන් වහන්සේ ගැනම සිද්ධ කරනවා. එතකොට එහෙම සිද්ධ කරාම දැන් මේක අහගෙන ඉඳපු අර උපක ආජීවකයා කියනවා මේ කියන කතාවේ හැටියට ඔබට අනන්තජින කියන නාමය සුදුසුයි. අනන්තජින කියන නාමයෙන් ඔබ හඳුන්වන්න වටිනවා. මේ අනන්තජින කියන එකේ අර්ථය මොකද්ද? සෑම දෙයක්ම ජයගත් නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කිරීමක් යම් කිසි දෙයක් කරන ඇත තමයි. මට ජින කියන නාමය සුදුසුයි. ජින කියන නාමය මට හඳුන්වන්න සුදුසු නමක් කියලා ඔන්න ඔය විදිහේ යම් කිසි කතාබහක් මේ දෙදෙනා අතර යනවා. එතකොට යම් කිසි පැහැදිලි කිරීමක් කිව් කරා. එතකොට මේ තැනැත්තා ඒක යම් කිසි ආකාරකින් අහලා අන්න අර විදිහේ කතාවකුත් කියලා අන්තිමට කියනවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඇවැත්නී කියලා. අන්න එයාගේ ගමන යන්න යනවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ප්‍රකාශය, පළවෙනි ධර්ම දේශනාව වගේ නැතත් කොහොමහරි මොකක් හරි ටිකක් කියනවා මෙතෙන් දිදී. කිව්වට මොකද මේ අහන තැනත්තා එච්චර එකට යාට හේතු කාරණා එන්නේ නැහැ. එයා ඉතින් අහලා හොඳයි ඇත්ත තමයි අනන්ත ජින කියලා කියන්නත් වටිනවා. ඉතින් ඔය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා මිනිහා මිනිහාගේ ගමන ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් කොහොමහරි බුදුරජාණන් වහන්සේ මූණ ටිකක් පුළුටු වුණාද දන්නෙත් නැහැ. කොහොමහරි නැවතත් අන්න අර තමුන් යමින් ඉදිය ගමනේ යෙදුනා, ඒ දිහාවට ගමන් කරා කියන කතාව එතන තියෙනවා. ඉතින් ඔහොම ගිහිල්ලා මෙන්න මේ උපක ආජීවකයා යම් කිසි දියක මුව වැද්දන් ඉන්න ජනපදයකට, ගමකට මංගහාර කියන ජනපදයක් පිළිබඳ සඳහනක් වෙනවා එතන. එතන මුව වැද්දන් ඉන්න ගමක ගිහිල්ලා කල්ගත කරනවා. එතකොට මේ මහාන බමුණෙක්නේ. එතන මේ මුව වැද්දන්ගේ නායකයා කල්පනා කරනවා මේ රහතන් වහන්සේ කෙනෙක් මේ තැනතර මම උපකාර කරන්න ඕනි, උපස්ථාන කරන්න ඕනි කියලා. ඔන්න ඒ විදිහ යම්කිසි හැඟීමක් මේ මුව වැද්දන්ගේ නායකයාට මතුවෙනවා. ඒ සාමාන්‍ය ඔය හෙළු වැලි බමුණෙක් කියම දැක්කාම එම නිකන් අපේ කට්ටියට හිතෙනවා රහතන් වහන්සේ කෙනෙක් කියලා. මොනවාරි රැවුලක් වවා ගත්ත කෙනෙක් දැක්කාම හිතෙනවා රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඉතින් එහෙම එකක් වෙන්නේ නැති මේ මෝ ඇද්දට හිතුණා කියලා සඳහන් වෙනවා. ඉතින් ඕම ටික කාලයක් ඉන්නකොට මේ තැනත්තා මොකද කරන්නේ? ආහාරයෙන් උපස්ථාන කරනවා. ඒ අදාළ දේවල් කරනවා. මේ තැනතර යම් කිසි දියක දුර දඩයන් ගමනක් යෙදුණා. දවස් කීපයක දඩයන් ගමනක් යෙදුණා. ඉතින් මොකද කරේ? තමන්ගේ දුව චාපා කියලා තමයි තැනැත්තිගේ නම සඳහන් වෙන්නේ. අන්න ඒ චාපා කියන දුවට පැවරුවා මේ 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 තවුසට උපස්ථාන කරන්න, මේ රහතන් වහන්සේට උපස්ථාන කරන්න. ඉතින් ඊට පස්සේ අන්න පහුවදා පිණ්ඩපාතේ වඩිනකොට කෙල්ල තමයි ඉස්සරහට ආවේ. ආපු ගම මොකද උනේ? යකෝ මාර කේස් එකක් මේක. දැන් ඊට පස්සේ පැවිදිකම් ඔක්කොම ඉවරයි, බමුණුකම් ඔක්කොම ඉවරයි. මේ ගෑනු ළමයා දැක්ක ගමන් අන්න මේ යම් කිසි විදියක වෙන විදිය අදහසක් පහළ වුණා. ඒ කසාදයක් බැඳගත්ත නම් හොඳයි, මේ තැනැත්තිය මගේ මේ බිරිය කරගත්ත නම් හොඳයි කියලා අදහසක් පහළ වුණා. ඊට පස්සේ මොකද කරේ? එදා පිණ්ඩපාතේ කරගෙන ගිහිල්ලා එහෙම කුටියට වෙලා යම් කිසි ආකාරයකින් අර වෙහෙසෙන් පීඩාවෙන් කල්ගත කරා. ඊට පස්සේ පිණ්ඩපාතේ වැඩියෙත් නෑ. දවස් කීපයක් යනකොට අන්න අර වැද්දා ඇවිල්ලා පවුලේ කට්ටියගෙන් විමසනවා, කෝ අර රහතන් වහන්සේ කෝ පළවෙනි දවසේ විතරයි පිණ්ඩපාතේ වැඩි, ඊට පස්සේ වැඩි නෑ කිව්වා. ඊට පස්සේ ගිහිල්ලා බලනකොට මෙන්න ඉන්නවා බිම වැටිලා යම් කිසි විදියක ආහාරත් නොගෙන ආහාරත් ප්‍රතික්ෂේප කළා අර විදියේ වෙහෙසකින්, අර විදියේ ආසාවකින්. එතකොට ඉතින් කතා අහනකොට මොකද්ද ඔබේ අවශ්‍ය දෙයක් මං කියන්න කියා කරලා දෙන්න, මොකද්ද විය යුත්තේ කියලා ඔන්න විදියට විමසමින් විමසමින් යනකොට අන්න මේ තැනැත්තා කොහොම කොහමරි කියනවා මට ඔබගේ දුවව දියණියව කසාද බඳ ගන්න ඕනේ. ඒ විදිහේ ආසාවකින් මම පෙළෙනවා කියලා කිව්වා. එතකොට මේ වැද්දා අහනවා, දැන් ඔබට ජීවත් වෙන්න විදිහක් මොකක් හරි ශිල්පයක් තියෙනවද? එතකොට එහෙම එකක් නැහැ කෝ, ඔය තාත්තලා අහන ප්‍රශ්නයන්නේ. තාත්තලා අහන ප්‍රශ්නයක් තමයි ඕක. දැන් අර මම අඳුරන එකේ දවස්වල දන්නේ නැතුව එකපාරට කෙල්ලගේ ගෙදර ගිහිල්ලා තාත්තට අහු වෙලා ඊට ඉස්සරහෙන් වාඩි කරගෙන පුටුවක වාඩි කරගෙන අහනවලු, දැන් මේ ළමයා මොන වගේ රස්සාවකද එදිලා ඉන්නේ? ආ, රස්සාවක් නම් නෑ, තාම ඉගෙන ගන්නවා. ආ, එතකොට දැන් කොහොමද මේ ගෑනු ළමයෙක් සහයට අරගෙන කන්න බොන්න දෙන්නේ? ඔන්න ඔය විදිහ ඉන්ටර්විව් එකක් කරලා ඉතින් සති ගාණක් මාස ගාණක් හිනා වෙවි ඉඳියා අන්න ඒ සිදුවීමට. ඉතින් ඒ වගේ තමයි අන්න අහනවා. එතකොට මෙතනත් කියන එහෙම ශිල්පයක් නම් මට නෑ, මම ඔබේ ඔය වෘත්තියට උදව් කරන්නම්. නැ මස් කදකාරයෙක් විදියට හරි මම වැඩ කරන්නම්. ඔය මරණ මස් ටික මම අරගෙන එන්නම්, ඔසෝගෙන එන්නම් කියලා ඔන්න ඔය විදියට යෝජනාවක් කරනවා. ඊට පස්සේ මේ වැද්දත් ඉතින් ආයම් කිසි විදියක නිකන් හරි හිත හොඳ මනුස්සයෙක් වගේ ඉතින් කොහොම හරි කසාද බන්දලා දීලා, දුවවත් කසාද බන්දලා දීලා අන්න ගෝල කමටත් අරගෙන රස්සාවකුත් සකසලා දෙනවා. ඉතින් ඔහොම ඔහොම ගිහිල්ලා කොහොම හරි අන්න මේ දෙදෙනට යම්කිසි දරුවෙකුත් ලැබුණා කියලා සඳහන් වෙනවා. ඒ දරුවා කුඩා කල ඉතින් යම්කිසි විදියක කාලෙ ගෙවෙනකොට අන්න අර කොහු කෝ පහු පහු වෙනකොට කොහු කෝ වෙනවා වගේ අන්න කොහොම හරි මේ කාන්තාව යම්කිසි ආකාරයකින් නිකන් අර නිග්‍රහ කරන අදහසින්, හින්ට් එකක් ගහන අදහසින්, ওই ගෙවල් වල තියෙන ඒවා තමයි ඕවා ඉතින්, ඒ වගේ අදහසකින් මේ දරුවාව නලවනවා. අන්න යම්කිසි විදියක හිත්‍රි දෙන කතාවක් කිය කිය. මොකද්ද? මස්කදකාරයාගේ පුතා අඬන්න එපා, මස්කදකාරයාගේ පුතා අඬන්න එපා කිය කිය අන්න අර තැනැත්තට හිත්‍රි දෙන ආකාරයෙන් ප්‍රකාශ කර කර තමයි මේ දරු නැලවිල්ල සිද්ධ කරන්නේ. ඉතින් ඔහොම ඔහොම ඉන්නකොට යම්කිසි කාලෙකදී මේ තැනැත්තට මේ වැඩේ බොහොම අප්‍රසන්න වෙලා වෙහෙසක් පීඩාවක් ඇති වෙලා මේ තැනැත්ත මොකද කරේ? ඔන්න කියනවා, ඔබ ඔය විදිහට මට නිග්‍රහ කරන්න එපා, ඔහොම කරොත් මම මේ අතෑරලා යනවා යන්න කියලා ওই විදියට සඳහන් කරනවා. එහෙම සඳහන් කරාට මොකද ඉතින් ඒ වැඩේ නවතින්නේ නැහැ. ඕම ඕම දවස් කීපයක් තව කාලයක් යනකොට මේක දරා ගන්නම් බැරි වෙච්ච වෙලාවක ඔන්න දවසක කියනවා, මම යනවා යන්න ඔබට, ඔබ මට මේ විදියට නිග්‍රහ කරනවා, මේ මම නික්මිලා යනවා. ඊට පස්සේ එහෙම කිව්වහම මේ තැනැත්තිත් කියනවා, මම වගේ රූපවන්තියක් මේ විදියට දාලා යන්නේ ඇයි, බලන්න මගේ රූපෙ දිහා, මේ ඔය විදිය නික්මීමක් කරන්නේ කොහොමද? අන්න පළවෙනිට අල්ලන පොයින්ට් එක අන්න කියනවා, මේ මම රූපවන්තියක්, මං වගේ රූපවන්තියක් දාලා ඔබ කොහොමද යන්නේ කියලා ඔන්න එක පොයින්ට් එකක් අල්ලනවා. එතකොට කියනවා, ඔබට ඔය තියුණ පේමේ නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ මගේ, ඒක දාරු දුරටත් පවතින්නේ නෑ, මම යනවා යන්නේ කියලා. ඊට පස්සේ දෙවැනි පොයින්ට් එක විදියට දානවා, අන්න මොකද්ද මේ ඔබගේ ප්‍රිය දරුවා, මේ දරුවව දාලා යන්නේ කොහොමද, මේ දරුවව අතහැරලා යන්න පුළුවන්ද ඔබට කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මේ තැනත්ත කියනවා, ඔය දරුවා පෙන්වුවට මම නවතින්නේ නෑ මේ කියලා අන්න ඒකත් ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ තුන්වෙනි පොයින්ට් එක විදියට දානවා, මොකද්ද, හරි ගියොත් මේකව පොලේ ගහලා මරනවා මං, ගියොත් ඒක තමයි මම කරන්නේ, මම මරනවා නම් මරපන් කියලා ඔන්න දමල ගහලා යනවා. එතකොට අනෝ කොහෙටද ඔය යන්නේ කියලා කියනවා, මගේ යාළුවෙක් ඉන්නවා අනන්ත ජින කියලා, මං එයාව හොයාගෙන යනවා කියලා යම් කිසි දෙයක් ප්‍රකාශ කරලා නික්මිලා ගියා කියලා සඳහන් වෙනවා. ඉතින් හරියටම නිකන් ලෝ පොයින්ට්ස් උනාක අලනවා වගේ අලනවා. අන්න රූපය, මම වගේ රූපවන්තියක්, මේ අහිංසක දරුවා, ඊට පස්සේ ගියොත් පොළේ ගහනවා. අන්න තමුන්ගේම දරුවා අන්න කොහොමද කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා පරිවර්තනේ ෂණිකව වෙන්නේ කියන කතාව හරි ලස්සන්ට අලලා දෙනවා. ඉතින් කොහොම හරි මේ තැනැත්ත නවතින්නේ නැහැ, නික්මිලා යනවා. නික්මිලා ගිහිල්ලා ඉතින් අර දැන් කසීරට දිහාවට ගිහිල්ලා දැන් අනන්ත ජින කී කී හොය හොය යම්කිසි ගමනකේ දෙනවා. ගමනකේ දුනාට මොකද අන්න ඉතින් එකපාරට හොයාගන්නත් බෑ, කොහොම හරි ලංවේගර එනකොට අන්න බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට දැනුම් දුන්නා කියලා සඳහන් වෙනවා. මේ අනන්ත ජින කියලා කවුරු හරි ආවොත් හොයාගෙන එයා මාගාවට අරගෙන එන්න කියලා. ඉතින් කොහොම හරි අන්න ජේතවනාරාමයට ඇවිල්ලා එතන මිදුලේ ඉඳගෙනද කොයිද මේ අනන්ත ජිනයන් වහන්සේ මට හම්බෙන්න ඕනේ කිව්වහම ආයෙනම් එන්න කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට පමුණවනවා. ලැබෙනුවාම අන්න මේතන තහනවා භාග්‍යතුන් වහන්සේට මාව මතකද? ඔහෝ කොහොමද තොරතුරු කොහොමද අමතක වෙනවා එහෙම කියලා. දැන් බොහොම වයසට ගිහිල්ලානේ මේ පැවිද්දක්වත් කරොත් හොඳ නැද්ද කියලා ඔන්න මේ විදිහේ යම් කිසි විදියක යෝජනාවක් මේ තැනත්තට දානවා. ඊට පස්සේ අන්න සඳහන් වෙනවා එහෙනම් මම කැමති ඒ වගේ දෙයකට, මං කැමති ඔබ වහන්සේගේ ගෝලෙක් වෙන්න කියලා. අන්න ඒක බාරගෙන පැවිදි වෙලා යම් කිසි ආකාරයක අනාගාමි තත්ත්වයක් දක්වා තමුන්ගේ ඒ ප්‍රතිපදාව වඩා ගත්තා කියලා සඳහන් වෙනවා. ඊළඟට අර අවිය බ්‍රහ්ම ලෝකේ කතාව කියනකොට මේ අර ගටිකාර බ්‍රහ්මයා මෙන්න මේ උපක කියන නමත් සඳහන් කරනවා. ඇවිල්ලා කියනවා මේම හත් නමක් ගිහිල්ලා අවිය බ්‍රහ්ම ලෝකේ අනාගාමි භික්ෂුන් වහන්සේලා හත් නමක් ගිහිල්ලා ඉපදුනා. ඒ හත් දෙනාම මේ මොහොතේම ෂණිකව රහත් වුණා ඉපදුන ගමන්. අන්න මේ උපකගේ නමත් එතන තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහේ කතාවක් තමයි තියෙන්නේ. ඒ මාදිවට අර චාපා කියන අර කාන්තාවත් පස්සේ කාලෙක හොයාගෙන ඇවිල්ලා මෙහි නිසස්නේ පැවිදි වෙලා රහත් වුණා කියලා ඔන්න ඔය විදිහේ සිදුවීමක් සඳහන් වෙනවා. එතකොට දැන් බලන්න දැන් මේ වගේ සිදුවීම් අපේ ජීවිතවලට පොඩ්ඩක් කොහොමද ගැලපෙන්නේ කියලා විමසලා බැලුවොත් අන්න අර තැනැත්තට බුදුවරයෙක් හම්බුණා. බුදුවරයෙක් හම්බුණාට මොකද ඒ වෙලාවේ යම් කිසි විදියක වෙන නැඹුරුවක් තමයි තිබිලා තියෙන්නේ. අර විදියට කාන්තාවක් ඔස්සේ යම් කිසි කාලයක් ගත කරා, ගත කළ ඒ පීඩාව විඳලා විඳලා එපා වුණු දවසේ තමයි අන්න අර ධර්මය අහන්න පුළුවන් විදිහේ හැක් ශක්තියක් හදාගන්න මේ පුද්ගලයාට හැකියාවක් ලැබුණේ. එතකොට මුලින් ඒ අගය කිරීම කරේ නෑ. පස්සේ විඩාවට පීඩාවට පත් වුණාට පස්සේ තමයි අන්න මේ විදිහේ දෙයක් මට හම්බුණා නේද, මේ විදිහේ කෙනෙක් මට මගදී හම්බුණා නේද කියන යම් කිසි අදහසක් මතුවලා ආවේ. එතකොට බලන්න අන්න අර විඩාව පීඩාව ඔස්සේ තමයි ඒ සැනසීම දිහාවට මේ තැනැත්තව යොමු වුණේ. එතකොට කියනවා අර මොකද්ද අන්න හොඳට කාලා බීලා ජොලි කරන කට්ටිය, හැපි පීපල්, සතුටින් ඉන්න කට්ටිය මේ ධර්මය සාක්ෂාත් කරගන්න අවශ්‍ය විභවය ලං කරගන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට තව එකක් විතරයි මේක. අර ලිස්ට් එකේ, ටු ඩූ ලිස්ට් එකේ තියෙන තව අයිටම් එකක් විතරයි මේක. ඇවිල්ලා මෙන්න බුදුන් මං ඔන්න මං ගියා, මෙන්න බුදුන් මල් ඔන්න මං ගියා කියලා මාරු වෙලා යනවා. ඒ ස්වභාවයෙන් තමයි අල්ලන්නේ. වමතින් තමයි අල්ලන්නේ. නමුත් අන්න අර යම් කිසි විදියක දුක් පීඩාවල් වෙහෙසකට පත්ුණ කෙනෙක් ගොඩක් වෙලාවට මේකේ තියෙන හරි වටිනාකම හොයාගන්න යම් කිසි පමණක ඉඩක් තියෙනවා. ඒක නිසාම මේ ධර්මයේ සඳහන් වෙනවා අන්න හැපි පීපල්, සතුටු ජීවිත ගෙවන කට්ටිය කවදාවත් නිවනක් සාක්ෂාත් කරගන්නේ නැහැ. ඒ විදිහේ සැනසීමක් ලං කරගන්නේ නැහැ. දුක් පීඩාවම තමයි මේක දිහාවට යොමු කරවන්න හේතු වෙන්නේ. ඉතින් ඒ විදිහේ දුකක් පීඩාවක් සාපිත අපිටත් ගැළපිලා ඇවිල්ලා ඇති. තම තමන්ගේ ජීවිත දිහා හැරිලා බැලුවත් එහෙම දෙයක් ඇති. අහලා බැලුවොත් අන්න යම්කිසි සිදුවීම් ජාලයක් නිසා තමයි මේ විදිහේ යොමුවක් වෙලා තියෙන්නේ. ඒ ටික නොවුනනම් අදටත් අර පිස්සුවම පරණ පිස්සුවම කෙලගෙන ඉන්නවා. පරණ ගමනේම යෙදෙනවා. හරියට නිකන් අර හොඳට බඩ පුරිච්ච බල්ලෙක්, හොඳට රෑට හොඳට කුස පුරවලා ආහාර ලැබිච්ච බල්ලෙක් රෑ තිස්සේ බුදිය ගන්නවා වගේ ගොරගොර බුදිය ගන්නවා. අන්න බල්ලාගේ ජොබ් එක කෙරෙන්නේ නැහැ. නමුත් මේකට අන්න බාගෙට කන දුන්නොත්, ලාවට කන දුන්නොත්, අර බඩගින්න ඉතුරු වෙන්න ගානට කන්න දුන්නොත් මේක රෑ පුරාම අවදි පුදුම ද්වේෂයකින්, පුදුම වෙහෙසකින් මූකල් ගත කරනවා. අර එන එකෙක්ගේ කෑල්ලක් කඩාගෙන කන ගානට අවදි භාවයක් තියෙනවා. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් ඒ සතාගේ දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ අන්න මුකුත් ප්‍රශ්න නැතුව ඔක්කොම දෙමව්පිය කරලා දීලා ඔක්කොම ජයට සිද්ධ වෙලා එවිදි ලංකරගත්ත කට්ටිය අන්නේ මුලාව තුළම ගත කරලා වෙහෙසට පීඩාවට දවසක අන්න මේ ගමන පරක්කු වෙනවා. එහෙම නැත්තං මේ ගමනට අවස්ථාව ලංකරගන්න ඇති වෙනවා. මොකද ඒගොල්ලන්ගේ ජීවිතවල අන්න යම් කිසි විදිහක සැප සම්පත් වැඩි, අවශ්‍ය දේවල් ඔක්කොම ලැබිලා ඒ විදිහට යම් කිසි ආකාරයක් කියනවා. ඉතිහාර කෙනෙක් කියනවා, මම කුඩා කාලේ මට පියාඹන පෝනියෙක්වත් රත්තරන් හැඳි ගෑරුප්පු වලින් කන්නවත් තිබුණේ නෑ. ඒකෙන් තමයි මම වෙහෙසිලා තමයි මම මේ දේවල් ලං කරගත්තේ. ඒ වෙහෙසේ ප්‍රතිඵල මට තියෙනවා. කවුරුත් ඉඳලා නෑ රත්තරන් හැඳි වලින් කවන්න, කවුරුත් ඉඳලා නෑ පියාඹන පෝනියෝ අරගෙන දෙන්න. අනේ එතකොට අර ටිකෙන් ටික බොහොම අමාරුවෙන් තමයි ඒ කටයුතු ගොඩනගාගෙන තියෙන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක්, ඒ වගේ දුක පීඩාව දන්න ස්වභාවයක් තමයි හේතු වෙන්නේ අන්න මේ විදිහේ පරීක්ෂණයක් සඳහා. එහෙම නැත්නම් අපි අමුතු සූස්තියක තමයි කල්ගත කරන්නේ, අර මුලාවක තමයි කල්ගත කරන්නේ. අන්න දුකක් පීඩාවක් තේරෙන කෙනෙක් දන්නවා කොයි විදිහේ වෙහෙසක් මේ තුළ තියෙනවද. මේ වගේ කාලයක රැකී රක්ෂාවක් කළා ගෙදරකට කන්න බොන්න දුන්න කෙනෙක් දන්නවා කොච්චරනම් අමාරු දෙයක්ද මේ උපයනවා කියන එක, කොච්චරනම් පැය ගාණක් වෙහෙසෙන්න වෙනවද, දවසට පැය කීයක් ඒ සඳහා වැය කරන්න වෙනවද. උපය ගත්තට බඩු ටික මිලදී ගන්න බෑ, බඩු ටික මිලදී ගතට උයා ගන්න බෑ. ওই විදිහේ කෙලි ගණනාවක්නේ, එකක් 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 පැටලිලා පැටලිලා. එතකොට මේ ජීවිත ගමන කොච්චරනම් දුෂ්කර ස්වභාවයක් සහිතද ඒක දන්නේ නැත්නම් දෙමාපියන්ගෙන් කකා කකා ඉඳලා ඇවිල්ලා නම් එතකොට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන අර්ථය කියලාවත් තේරෙන්නේ නැහැ. දැන් වයසක මහත්තයෙක් එක පදකලවසක් මොකක් හරි හිතරි දෙන කතාවක් කියලා කවුරු හරි. ඉතින් මට ඇවිල්ලා කියනවා, බලන්න ස්වාමීන් වහන්ස, කඩේකට ගිහිල්ලා පරිප්පු 100ක් අරගත්තා නම් තමුන්ගේ මුදලින් ඔය වගේ කතාවක් කියන්නේ නැහැ. ඔය වගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ. එච්චර නොතේරුම්කම, මේකේ බරපතලය ස්වභාවයේ තේරෙන්නේ නැතිකම කියලා සඳහන් කරනවා. දෙන්නේ වගේ යම් කිසි විදියක වෙහෙසක් පීඩාවක් අපිටත් දැනිලා තියෙනවා නම් ඒ වෙහෙස පීඩාවම තමයි අපිව යම් කිසි දිහාවට ධර්මයේ දිහාවට යොමු කරන්න තියෙන හේතුව. දැන් උපකටත් උනේ ඒක තමයි. එයාත් යම් කිසි විදියක ගමනක් ගියා. අප්පා ලැක්කහම ලස්සනේ බෑ කියලා ඉතින් කසාදෙකුත් බැඳගත්තා. අර නිකන් පැණි ඇලියක වහපු ඇඹලෙක් වගේ ස්වභාවයක් වුණා. එම වාහන ඉන්දියට මොකද ටිකකින් 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 ලිස්සගෙන ලිස්සගෙන ගිහිල්ලා අන්න පැණි ඇලියට වැටෙනවා. එතකොට තවදුරටත් ඒක අන්න ප්‍රණීත පානයක් නෙවෙයි, ඒ වෙනුවට ඒක මර උගුලක් තමයි එතකොටපත් වෙන්නේ. අන්න ඒ මර උගුලක ස්වභාවය දැක්කහම පුළුවන් කෙනෙක් සමහර විට මිදිලා යනවා, බොහෝ දෙනෙක් ඒකට හසු වෙද්දී. දෙන්නේ වගේ ස්වභාවයක් අපේ ජීවිතවල තියෙනවා. එතකොට අර අපි හිතමු දෙවි දේවතාවෝ වගේ හොඳ සැප සම්පත් ලබන කට්ටිය කවදාවත් මේ වගේ ගමනකේ දෙන්නේ නැහැ. පිලිස්සෙන්නම ඕනේ, පිලිස්සෙන්නම ඕනේ ඒ මරණින්දෙන් අවදි වෙන්න. පිලිස්සෙන එකත් පිලිස්සෙන්න ඕනේ. අර නිකන් ගිනියම් යකඩයක් තට්ටමට තිබ්බා වගේ ගානට පිලිස්සෙන්න ඕනේ. අන්න එහෙම පිලිස්සුනහම විලාප තියාගෙන හැරෙනවා. ප්‍රකෘති සිහියට පත් වෙනවා. මට මුලාවෙන් පොඩ්ඩක් අත්මි දෙනවා. පිලිස්සීම මදි නම් ආපහු මොකද වෙන්නේ? ආපහු අර බුදිය ගැනිල්ලම කරනවා තව ටිකකින්. නෑ හොඳ ගානට පිලිස්සෙන්න ඕනේ. විලාපව තියෙන්න පිලිස්සෙන්න ඕනේ. අන්නේ පිලිස්සීම තුලින් තමයි යම් කිසි විදියක ධර්මයක් ක්‍රියාත්මක වෙන්න ගන්නෙ. එහෙම නැත්තම් අන්න අර සුපුරුදු ගමන, පහලට ගලාගෙන යන ගමන, අර සබහව ධර්මයට අනුව යන ගමන තමයි යෙදෙන්නේ. දෙන්නේ වගේ පිලිස්සීමක්, එන්නේ වගේ වෙහෙසක් තුලින් යන ධර්ම චක්‍රයක් ක්‍රියාත්මක වෙන පටන් ගන්නවා. කළු කටයුතු වෙනුවට සුදු පැත්තක් පේන්න පටන් ගන්නවා. වෙනස් විදිහේ ගමනක් මතුවලා එන පටන් ගන්නවා. එතකොට බලන්න දැන් කිසි විදියක අපේ ජීවිතවලත් අපි අපිට දකින්න පුළුවන් මෙන්න මේ කළු සුදු දෙක මිශ්‍ර වෙලා වෙච්ච සිදුවීම් ඒ සිදුවීම් නිසා අපේ ජීවිත කොයි විදිහට පරිවර්තනය වුණාද, ඒ සිදුවීම් නිසා අපිට කොයි විදිහේ මාර්ගයක් විවර වුණාද කියලා. වෙන්නේ නරක දෙයක්, වෙන්නේ අනේ කාටවත් නොවිය යුතු දෙයක්, මේ හතුරෙකුටවත් වෙන්න එපා මෙවැනි දෙයක් වගේ අදහසකින් තමයි වෙන්නේ. හැබැයි වුණාට මොකද, වුණාට පස්සේ අන්න ඒ සිදුවීම නිසාම අන්න යම් කිසි දෙයක ධර්මයක් දිහාවට හැරෙනවා, ධර්ම චක්‍රයක් හැරගෙන පටන් ගන්නවා. ඉතින් මේ උපකට උනේත් ඒ වගේ දෙයක් තමයි. තමුන්ගේ ප්‍රිය භාර්යාව, අර විදිහේ දරුවෙක්, ඉතින් එහෙම තිබිද්දී අන්න කෙනෙහිලිකන් එන්න පටන් ගත්තා. ඒක මේ තැනත්තට දරා ගන්න අපහසු වුණා. ඒ අපහසු තුලින් අන්න මොකද උනේ, ටිකින් ටික ටිකින් ටික නැවතත් ධර්මයේ දිහාවට යමු වුණා. එතන මෙන්න මේ කළු සුදු දෙක මිශ්‍ර වෙලා ක්‍රියාත්මක වෙන විදිහ අපි අපිට අපේ ජීවිතවල දකින්න පුළුවන්. මේ වගේ පැවිද්දක් දිහාවට යොමු වෙච්ච කෙනෙක්, මේ විදිහට භාවනාවක් දිහාවට යොමු වෙච්ච කෙනෙක්, මේ විදිහට ප්‍රතිපදාවක් දිහාවට යොමු වෙච්ච කෙනෙක් තමුන්ගේ ජීවිතවල බැලුවොත් සමහර විට වෙච්ච සිදුවීමක් කෙන් ප්‍රිය කෙනෙක් දරපු අර වගේ වැරදි උත්සාහයක්, ප්‍රිය කෙනෙක්ගේ වෙන් වෙලා යාමක්, ඔන්න ඒ විදිහ අමුතු අමුතු දේවල් නිසා තමයි මේ යොමු වෙලා තියෙන්නේ. දරුණු බරපතල පිළිස්සීම් තියෙනවා කාගේ කාගේ මොකටද පිනිස්සුනේ කියන එක ඉතින් එක එක්කෙනාගේ ජීවිත මත රඳා පැවතුනාට අන්න බරපතල පිළිස්සීමක් තියෙනවා. ඒ පිළිස්සීම නිසාම යම් කිසි විදිහක ධර්මය හොයාගෙන ආපු ගමනක් තියෙනවා. ඒව නැතුව බලාපොරොත්තු වෙච්ච ඒවා ඔක්කොම ලැබි ලැබි ඒ හිතු හිතු විදියට වැඩ සිද්ධ වුණා නම් අද මෙතන මේ කතා කරන මමවත් මේ අහගෙන ඉන්න පිරිසෙන් වැඩි හරියක්වත් ඉන්න එකක් නැහැ. මොකද හේතුව නරක තමයි. හොඳට පිලිස්සෙනවා. පිලිස්සුනාට පස්සේ තමයි අවදි භාවයක් ඇති වෙන්නේ. මොකද්ද මේකේ තේරුම? මොකද්ද මට පිලිසරණ? මේ විදිහේ ප්‍රශ්නයක් මතුවලා එනවා. අනේ ප්‍රශ්නේ තුලින් තමයි විසඳුමක් දිහාවට යම්කිසි යොමුවක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. පැවිද්දෝ ගතත් පැවිද්දෝගේ ජීවත් වෙලත් තියෙනවා. සමහර විට ඒ හේතුවෙන් උණු කාරණා බැලුවාම, ඇයි මම මේ වගේ දිහාවකට යොමු වුණේ කියලා බැලුවාම අන්න ඒ යම් යම් සිදුවීම් ජාලාවක් තියෙනවා. වෙච්ච බලාපොරොත්තු වෙච්ච හැටියට සිදුුනේ නැහැ. ප්ලෑන් කරපු හැටියට සිදුුනේ නැහැ. එහෙම වුණා නම් මොනව කරන්න බැරිද? ඔය ප්ලෑන් කරන කට්ටියට මං කියන්නේ ප්ලෑන් කරන විදිහට වෙන්නේ නැහැනේ. ප්ලෑන් කරන විදිහට වුණා නම් මේම වෙලා තියෙනවා. ප්ලෑන් කරන විදිහට වුණා නම් මේ වගේ කතා බහක අපි යෙදෙනවා. අන්න ඒක තමයි වැඩේ. මේවා නෙමෙයි ප්ලෑන් කරලා තිබුණේ. මේ විදිහට නෙමෙයි ප්ලෑන් කරලා තිබුණේ. ප්ලෑන් කරපු විදිහට වෙන්නේ නැහැ. අන්න නොවෙනකොට ඒ ඇති වෙන වෙහෙස පීඩාවම තමයි යම්කිසි විදිහක හොඳ දිහාවකට කෙනෙක්ව හරවන්න පුළුවන්. බොහෝ දෙනෙක් ඒ වෙහෙස පීඩාව නිසා මුලාවටපත් වෙද්දී අන්න යම්කිසි විදිහක අර පාරමී පිරිලා කියලා අපි කියමුකෝ. පාරමී කියන වචනේ නිකන් අරගෙන කියමුකෝ. පින් ඇත්තෙක්, පෙර පින් ඇත්තෙක් කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ පාරමී පිරිච්ච කෙනෙක්ට මේ පිලිස්සීම තුලින්ම නිවැරදි දිහාවට යොමුවක් ඇති වෙනවා. පාරමී පිරලා නැත්නම් පිලිස්සීම දිහා නිසාම තව තව අගාධයට ගමන් කරද්දී අන්න යම් කිසි දියක කෙනෙක්ගේ දෙන්නේගේ ඇස්සැරෙනවා. සැරෙන්නේ හැබැයි අර දෙක කලවම් වෙලා තමයි එන්නේ. අර කළු සුදු දෙක කලවම් වෙලා එන්නේ. ඒකට අපිට හිතෙනව නොවිය යුතු සිදුවීමක් නොවුනා නම් හොඳයි මේ වගේ දේවල් කියලා. නමුත් ඒකම තමයි අන්තිම දවසක තමුන්ගේ ආරක්ෂාවට පිටට හේතු වෙලා තියෙන්නේ. දැන් මෙතන උපකටත් අර කසාදයක බැඳගත් කසාදේ අයියෝ මුකුත් අවුලක් නැතුව තියුණා නම් කොච්චර හොඳද? ඒ හිතු විදියටම තියුණා නම් කොච්චර හොඳද? අර රූප ස්වභාවම හැමදාම විඳ විඳ ඉන්න තියුණා නම් කොච්චර හොඳද කියලා හිතෙන්නේ නැතිනේ. නමුත් එහෙම වුණේ නැහැ. අන්න කොහොම වෙන්න පටන් ගත්ත පහුපව් වෙනකොට කොහොම වෙනකොට තේරෙනවා වැඩේ බලාපොරොත්තු වෙච්ච විදියට නෙමෙයි වෙන්නේ. ඒ විදිහේ හිත විවේකකින් කල්ගත කරන්න අමාරුයි කියන දේ දැනෙනවා. දැනෙනකොට අන්න වෙනස් දිහාවකට හැරවීමක් සිද්ධ වෙනවා. ඉතින් පිලිස්සෙන්න ඕනේ. පිලිස්සීම තුලින් යම් කිසි විදියක ධර්මයේ දිහාවට හැරෙනවා. ඇරිලා කියනවා ඒ වුණාට පිලිස්සුනා වැඩි අප්පා මට මේවා කරගන්න බෑ වැඩි වැඩි කියලා කෙන්ද්‍රි ගන්නත් ජස්ටිෆයි කරන්නත් උත්සාහ ගන්නවා. නමුත් එහෙම එකක් නෑ, හරි ගානට තමයි පිලිස්සලා තියෙන්නේ. නැවත නැවත මේක යෙදෙන්න පුළුවන්. ඒ යෙදෙන ශක්තිය අපි තුල ගොනු වෙලා එනවා. එතකොට ඔය එක එක්කෙනා තම තමුන්ගේ අත්දැකීම් කියනකොට සමහර කෙනෙක් කියනවා මේ මද්‍රව්‍යයට අරක්කු කියමුක අපි මේ මද්‍රව්‍ය ප්‍රාණය කරන්න තමුන්ගේ ලොකු ඇබ්බැහියක් තියුණා. හැබැයි ඒක මට හිතුව විදියට සිද්ධ වුණේ නැහැ. මොකද හේතුව හැමදාම බොන්න ගියොත් මොනවා හරි ආරවුලකට පැටලෙනවා. එක්කෝ ෆෝන් එකක් නැති වෙනවා, එක්කෝ පර්ස් එක නැති වෙනවා. හැමදාම නිකන් අර ගිය වෙලේ ජොලිය ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ වෙනුවට වෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා. අන්න ඒක නිසාම මම ඒකෙන් වැළකුණා. ඒක නිසාම මට ඒක දිහාවට යොමු වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ කියලා සඳහන් කරනවා. අන්න ගියා නම් කොහේ ගිහිල්ලා නතර වෙයිද දන්නේ නැහැ. නමුත් අන්න ඒ විදිහට යන්න උනේ නැහැ. යන්න උනේ නැහැ. එතකොට ඒ ආරක්ෂාව වෙන්නේ කොහෙන්ද? අන්න අර කළු සුදු අතර මිශ්‍රණයක් තියෙනවා. ධර්මය සහ කර්මය අතර මිශ්‍රණයක් තියෙනවා. එක පැත්තකින් විපාකයක් දෙද්දී අනිත් පැත්තෙන් ඒ තුලින්ම ධර්මය මතුවලා එනවා. මේ අරගලේ දෙපැත්තට අදින අරගලේ තමයි මේ කියන කතාව. ඒතර සාමාන්‍ය ඔය වෙහෙසක් පීඩාවක් විඩාවක් විදිහට එන්නේ ඔවා තමයි. දැන් ඔය මම පැවිදි වෙන්න ඉන්න කාලේ අපේ අම්ම ඇවිල්ලා අම්මෝ අඬපු ඇඬිල්ලක් පහල ඔෆිස් එකේ ඉඳලාම තමයි අඬාගෙන උඩට එන්නේ. ඉතින් එහෙම එනකොට අන්න ඉතින් අර ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉඳියා මට පොඩි ඒ දාපු දවස්වල ඉඳලා බොහොම උදව් උපකාර අනුග්‍රහ කරා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගාවට අරගෙන යනවා. ඉතින් දැන් පොඩ්ඩක් ගිහිල්ලා වාඩි වෙලා ඉතින් එතකොට දැන් මෑණියෝ මොකද ඔය අඬන්නේ? ඉතින් ඔන්න එන හැලක් කියෝගෙන කියෝගෙන යනවා. මෙහෙම මෙහෙමනේ මෙහෙම මෙහෙමනේ මෙහෙම මෙහෙමනේ මෙහෙම මෙහෙමනේ ඉන්න එකම දරුවා කියලා ඉතින් ලොකු ජස්ටිෆිකේෂන් එකක් කරනවා. කරලා ඔක්කොම අහගෙන ඉඳලා කියනවා අපි දන්නේ නැහැ ඉතින් ඕවා ඉතින් මේ ප්‍රාර්ථනා කරපු ඒවා තමයි ඒ දවස්වල. එහෙම ගුවාම තව ටිකක් ඉතින් තද වෙනවා. මොකද්ද මේ ප්‍රාර්ථනාව කියලා? අපි දන්නේ නැහැ මල් පූජා කරලා නම්මනම් කරලා ප්‍රාර්ථනා කරපු ඒවා තමයි. ඉතින් ඒවා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. අනේ එනකොට අම්මෝ බාර ගන්න කැමති නැහැ. හැබැයි ඔය බුත්තානුමෝදනාවකට ගියත් හැම වෙලේම තියෙන නිවන් තමයි ප්‍රාර්ථනා කරලා. නමුත් නිවන ආවොත් දුවනවා දිවිල්ලක් ආයේ අතර නවතින්න නැතුව. මොකද හේතුව ඒකට කැමති නැහැ. නිකන් ඇට වැඩේ කරගෙන යන්න තමයි කැමති. නමුත් හැම එකේම අන්තිමට නිවන් පතනවා. මේ විදිහේ රෝගී වෙලා ඉන්න කට්ටියට සුව වීම පතනවා. මැරිලා ගියපු කට්ටියට ආශිර්වාද පතනවා. ඔය මැරිලා යන වැඩි හරියක් යන්නේ එක එක අපායවල වලට. ඒ වගේ කට්ටියට ආශිර්වාද පැටුවට එහෙම ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ ඉන්නව අන්න අර එක පේද జాතියක් එන්නේ පෙරේතයන්ට විතරයි. ඒක ගන්න පුළුවන්. නමුත් ඉතින් අපි හැමෝටම ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කරනවා. කොරාට ඉතින් ලැබෙන්නේ නැහැ. වැඩි හරියකට ගන්න හැකියාවක් නැහැ. නමුත් ඉතින් අර නිකන් හිත සකස සනස ගන්නවා වගේ කරනවා. අනේ යාටත් මේ වේවා මෙයාටත් මේ වේවා කියලා කරනවා. නමුත් ප්‍රමාද වැඩි එහෙම නිවන් දක්වන්න පුළුවන් ලෝකයක් නෙමෙයි මේක. නිකන් අර හරක් දක්වනවා වගේ නිවන් දක්වන්න බෑ. ඒ වෙනුවට තම තමුන් තමයි ක්‍රියාවත් වෙන්න ඕනේ. අර විදියට වෙන කෙනෙක් කරලා ආශිර්වාද කරාට නිවන් යන්න හැකියාවක් නෑ එහෙම. ඒ වෙනුවට තමුන් තුලින් යෙදෙන ශක්තිය තමයි මේ කියන්නේ. ඒ ශක්තිය එන්නේ අන්න විදිහට පුළුස්සගෙන වෙහෙසක් විදිහට මහා පීඩාවක් ආවා මගේ ජීවිතේ මිවරයි කියන වෙහෙසක් වගේ තමයි එන්නේ. ඉතින් මේ තැනත් එක බාර ගන්න සූදානම් නැහැ. සමහර විට නිකන් බිම වැටිලා හඬමින් වැළපෙමින් මේ කල්ගත කරනවා. මොකද්ද මේ උනේ? කොහොමද මගේ ලෝකේ මේ විදිහට කඩාගෙන වැටුනේ? මට කොහොමද මේ වගේ දෙයක් උනේ? මම කිසි කෙනෙක්ටවත් දක් කළා නැහැ. මං ඒ විදිහ වැඩ කටයුතු කළා නැහැ කියලා ඔන්න හිතනවා කල්පනා කරනවා. මේ වගේ දෙයක් මට වෙන්න බෑ කියන වෙහෙස මේ තැන තර ගන්නවා. අර ගතන මොකද ඔය වෙහෙස තුලින් ටිකෙන් ටික ටිකෙන් ටික අනේ යම් කිසි විදියක විවේකයක් මත වෙලා ඉන්න පුළුවන්. විවේකයක් මත වෙලා ඉන්න පුළුවන්. අන්න තමුන්ගේ වෙච්ච ජීවිත පරිවර්තනයක් බලාපොරොත්තු නොවුණු දෙයක් සිද්ධ වුණා. ඒ බලාපොරොත්තු නොවන විදිහේ වෙහෙසක් පීඩාවක් ගැලපිලා ඒ විහිස පීඩාවේ හඬමින් කල්ගත කළා, විලාප දෙමින් කල්ගත කළා, ක්ලාන්ත වෙමින් කල්ගත කළා. අනේ යම් කිසි දවසක සමහර විට ධර්මයක් දිහාවට යොමු වෙන්න පුළුවන්. අර වෙහෙස තුලින්ම තමයි හැරවුනේ. ඒ වගේ කට්ටිය ඕන තරම් ඉන්නවා, හම්බ වෙලා තියෙනවා. අන්න කියනවා මගේ මේ විදිහේ මම මේ විදිහ ජීවිතයක් ගත කරේ. මේ විදිහට ආරක්ෂා කරා. මේ විදිහට නෝනා කෙනෙක් ඉන්දියා, මේ විදිහට දරුවෝ ඉන්දියා, ඔන්න විදිහට සඳහන් කරනවා. ඒ තමුන් රැස් කරගෙන ඉඳපු ඒවා සඳහන් කරනවා. එහෙම කරාට මොකද? මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මට ගැළපිලා ආවා. ඒ ප්‍රශ්නේ නිසා මම ගොඩාක් වෙහෙසුණා, පීඩාවට පත් වුණා. ඉසේ අත්ගසාගෙන කල්පනා කරා, බිම වැතිරිලා හැඬුවා, මොකද්ද මේ වුනේ කියලා. අනේ එහෙම එහෙම ඉන්නකොට දවසක යන්න මට මේ ධර්මයේ දිහාවට යම්කිසි යොමුවක්, මඟ පෙන්වීමක් මතුවලා ආවා. මේ විදිහේ පණිවිඩයක් මට අහන්න ලැබුණා, අහඹුළු විදිහට කොහෙන් හරි මාර්ගයකින් අහන්න ලැබුණා. අනේ ඒක හොයාගෙන ආපු ගමනක්, ඒ පිළිබඳ කරපු පරීක්ෂණයක් තමයි මේ කෙලවර වෙලා තියෙන්නේ කියලා අනු ප්‍රකාශ කරනවා. එතකොට මේ තැනත්තා එහෙම එනවා. ආවට මොකද මේ තැනත්තට කිසිම විශ්වාසයක් නැහැ දැන් මේකෙන් මේ දේ හදාගන්න පුළුවන් කියලා. මේකෙන් මේ දේ නිවැරදි කරගන්න පුළුවන් කියලා මේ තැනත්තට විශ්වාසයක් නැහැ. නමුත් ඉතින් අර වහන වචනයකට එනවා. සමහර විට අර අනන්ත ජින කියලා හොයාගෙන ආවෙත් ඔය වගේ හැඟීමකින්. දැන් අර පැත්ති පීඩා වැඩි. මම දන්නා දුරන කෙනෙක් ඉන්නවා. මම යනවා. එතන සත්‍ය තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. විශ්වාසයක් නැහැ එහෙම. අන්න ඒ විදිහට හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා අන්න යම් කිසි විදියක පරීක්ෂණය දෙනවා. ඉතින් කියනවා අන්න මම මේ විදිහට සතිමත් බව පුරුදු කරා. මට සිහිය පීටව ගන්නම් හැකියාවක් ලැබුණේ නැහැ. සිහියෙන් ඇවිදින්න, සිහියෙන් වාඩි වෙලා ඉන්න උත්සාහ කරාට මොකද? අර හිතේ තියෙන ප්‍රශ්නම තමයි. ප්‍රශ්නම තමයි. ඒ ප්‍රශ්න මට අමතක කරන්න ඕනේ. නමුත් ඒ අමතක වීම වෙන්නේ නැහැ. ඊයේ හවසත් කොල්ලෙක් ඇවිල්ලා කියනවා වෛද්‍ය විද්‍යාලයේ 4 වෙනි වසර ඉගෙනුම ලබන්නේ මේ ගෑනු ළමයේගේ ප්‍රශ්නයක් නිසා මට යාවමයි කල්පනා වෙන්නේ. ඒකමයි ඔළුවේ වැඩ කරන්නේ. එතකොට මට දැන් අධ්‍යාපන කටයුතු කරගන්නත් බෑ. මීට මාසෙකට විතර කලින් මම දිවිනසා ගන්න තත්ත්වෙටම ගිහිල්ලා කොහොම හරි මගේ දෙමව්පිය මැදිහත් වෙලා මාව මේ විදිහට බෙහෙත් ගන්න යොමු කරා. මම දැන් ડિප්‍රෙෂන් වල බෙහෙත් බොනවා. ඒ බොන ගමන් තමයි ආවේ මට මේ 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 අහන ලැබුණා මේ විදිහේ පණිවිඩයක් ස්වාමීන් වහන්සේ කෙනෙක් මාව යොමු කරා. ඉතින් මට මේක අමතක කරන්න පුළුවන් නම් හොඳයි ආමඳුරුණි කියලා කියනවා. කිව්වට මොකද අන්න දැන් තියෙන තත්ත්වයේ හැටියට යෙදෙන්නත් ඉතින් පොඩ්ඩක් අමාරුයි. මොකද සීහ පිටවන්න ගත ගමන් අර ටික එනවා කුලප් වෙච්ච මීහරක් වගේ. අර හැංගීම් දැනීම් ටික නැවත නැවත එන්න ගන්නවා. ඉතින් මම කෝ කොහොමද බේට් එක නම් දිගටම බොන්න මේක ටික ටික කරලා බලමු කියලා. ඉතින් ඕක තමයි වැඩේ. අන්න ඒ දිහේ වෙහෙසක් පීඩාවක් ගැලපිලා එනවා. ඒ වෙහෙස පීඩාව තුලින් මේ තැනත්තා යම් කිසි දෙයක හැරවීමක් සිද්ධ වෙනවා. දැන් බලන්න හිතුවනම් වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර. ඈ එතකොට මෙතන ඉන්න දේවාපියෝ කී දෙනෙක් කැමතිද අයියෝ එහෙම පුතෙක් මට හිටියානම් කියලා ප්‍රාර්ථනා කරන කට්ටිය ඉන්න පුළුවන්. එහෙම කට්ටිය ඉන්නවනේ. මගේ කතේ ගාන්ට ඉගෙන ගත්තානම් කියලා හිතෙන කට්ටිය ඉන්න පුළුවන්. නමුත් අන්න ගිහිල්ලා තියෙන තැන කොහෙද නතර වෙලා තියෙන්නේ? අධ්‍යාපනය නම් ලබනවා තමයි. නමුත් ඒ අධ්‍යාපනයේ නිවැරදි සමබර අධ්‍යාපනයක් ද ආයෝජනයක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. නැත්නම් ඔහොම කෙලවර වෙන්න බෑ නේ වගේ ජීවිතයක්. අන්න බාහිරේ හොයලා අර රේස් එක දුවලා හති. ඒ හතිය නිසාම එක්කෝ මැරිලා වැටෙනවා. නැත්තම් සියදී නසා ගන්නවා. නැත්තම් වෙන එකෙක්ව මරනවා. ඉතින් ඕක තමයි වෙන්නේ. ආයුධ අරන් ගිහිල්ලා වෙඩි තියලා තියලා දාන්න. ඕක තමයි වැඩේ. අනදා තව නොදන්නා අහිංසක දරුවෝ ටිකක් ඉලක්ක කරලා තමුන්ගේ ආවේග පිට කරනවා. වෙඩි තියලා 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 20ක් 30ක් මැරුවොත් අන්න ඒකත් ලයිව් දෙන ගමන් තමයි කරන්නේ. ලයිව් ස්ට්‍රීමින් Facebook එකේ කරන ගමන් තමයි කරන්නේ. තියන්නේ වගේ මානසිකත්ව තියෙන්නේ. ජපානයේ ඉන්නවා ටීනේජ් කිලර්ස්ලා. මේ නන්නාඳුරන මිනිස්සෙක් 4-5 දෙනෙක් එකතු වෙලා අරගෙන ගිහිල්ලා මරලා කෑලි කළා. අර මේ අතපය කපලා, දිව කපලා, ඔළුව කපලා. අන්න තැන් තැන් වලට තැපැල් කරලා ඔන්න ඔය වගේ ටීනේජ් කිලර්ස්ලා කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ වැඩිහිටියෝ කල්පනා කරනවා මේ වගේ අපි මේ වගේ අධ්‍යාත්මික පැත්තකට නැඹුරු වෙච්ච අපි අපේ අලුත් පරම්පරාව මෙහෙම විකෘති වුණේ කොහොමද? අන්න අර ද්‍රව්‍ය පිටිපස්සේ හඹාගෙන ගිහිල්ලා, බාහිර දේවල් පිටිපස්සේ හඹාගෙන ගිහිල්ලා ඒ අධ්‍යාත්මික පැත්ත අමතක වෙලා. නැත්තම් ඔය ජපානයේ ඔය වැඩිහිටියෝ ඔය සතිමත් බව, ඊට පස්සේ ඔය මෙඩිටේෂන් අනම් අනම් ගොඩාක් සංකල්ප පිරිච්ච රටක්නේ. පිරිච්ච රටක් වුණාට මොකද? අන්න හැරිලා තියෙන හැරිල්ල වැඩිහිටියෝ ගාව ඒවා තාම තිබිද්දී අන්න අලුත් පරම්පරාව ටීනේජ් කිලස්ලා. ඒ වගේ මානසිකත්වයක් තියෙන කෙනෙක්ට තව කෙනෙක් මරනවා කියන්නේ බොහොම සුළු දෙයක්. තමුන් දිවි නසා ගන්නවා කියන්නේ බොහොම සුළු දෙයක්. මොකද හේතුව අන්න අර විදිහේ මානසික තත්ත්වයක් ගැළපිලාවිලා තියෙනවා. ඉතින් එහෙම පමණට පිච්චිලා මේ දිහාවට යමුනොත් කෙනෙක්ට මේ ධර්මය හොයාගෙන යන්න පුළුවන්. වැඩිපුර පිච්චුණොත් අමාරුයි. ඉතින් වැඩිපුර පිච්චුණාට පස්සේ ඉතින් අනේ ඉතින් අර දැඩි සත්කාරයට වෙලා ටික දවසක් ඉඳලා මැරිලා යන එක තමයි තියෙන්නේ. එතකොට අන්න ධර්මය කර්මය අතර සම්බන්ධය තුළින් පින් ඇති කෙනෙක් පමණට පිච්චෙනවා. අන්න පමණට පිච්චුනහම ඒ තැනට යම්කිසි දිහාවකට හැදෙනවා. අන්න ඉතින් සතිමත් බව පුහුණු කරනවා, පුරුදු කරාට කරන්න බෑ, වෙහෙසයි, ප්‍රශ්න අමාරුයි. නමුත් මම නැවත නැවත කරා, නැවත නැවත කරා. මේ විදියට දැනගත්ත මේ පණිවිඩය දැනගෙන මම කරා. අන්න ගෙදරදිත් කරා, ওই විදියට කටයුතු කරා. එතකොට අන්න මොකද වුනේ, අන්න දවසක මේ සිහියෙන් වාඩි වෙලා ඉන්න වෙලාවක මට පුළුවන් වුණා හුස්ම කිහිපයක් එක දිගට බලන්න. මට පුළුවන් වුණා පියවර කිහිපයක් එක දිගට තියන්න. ඒ විදියට මට කටයුතු කරන්න දවසක ශක්තියක් ලැබුණා කියලා ඔන්න ප්‍රකාශ කරනවා. එතකොට මේ මං සලකුණක් තමයි කියන්නේ. දැන් මේ උපකගේ ජීවිත පරිවර්තනයක් ගැනනේ අපි කිව්වේ. ඒ වගේ ජීවිත පරිවර්තනයක් ගැන කියන්නේ. ඉතින් මෙහෙම ඉන්නකොට අර විදියට එක දිගට හුස්ම කීපයක් බලන්න පුළුවන් වුණාම, එක දිගට පියවර කීපයක් තියන්න පුළුවන් වුණාම මට දැනුණා මෙන්න මේ විදි දෙයක්. මොකද්ද මේ ඇතුල් වෙන හුස් පිට හුස්ම පිට වෙන හුස්ම කියන දෙක වෙන් කරලා අඳුන ගන්න මට පුළුවන් වුණා. එහෙම තව ටිකක් බලාගෙන ඉන්නකොට අන්න මොකද වුනේ, ඒ හුස්ම දෙක අතර හිස්තැනක් මට දකින්න ලැබුණා. ටික 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 මේ හුස්ම කෙටි වුණා, හිස්තැන වැඩි වුණා. අන්තිමට හුස්ම නැති වෙලා ගිහිල්ලා හිස්තැන විතරක් ඉතුරු වුණා. අන්න මොකද වුනේ, තමන් යම් කිසි දෙයක අන්න අර අත්දැකීමක් ලැබුවා කියනවා. මට ඒ වෙලාවේ විනාඩි 10කට 15කට 20කට අන්න මුළු ලෝකෙම මගේ අල්ලට ගත්තා වගේ විවේකයක්, පහසුවක් මතුවලා ආවා. හුස්ම මේ විදියට නැති වෙලා ගිහිල්ලා විවේකයක් ආවා. ආපහු හුස්ම මතුවලා එනවා, ආපහු හිතවිලි මතුවලා එනවා, ආපහු සද්ද මතුවලා එනවා. මතුවලාවට මොකද ඒව රඳන්නේ නැහැ. ඒ සියල්ල නිකන් අර ලිස්සලා ලිස්සලා යද්දී මම බොහොම විවේක මනසකින් විනාඩි 15ක් 20ක් කල් ගත කරා. අන්න අර බොහෝ වෙහෙස පීඩාවක් දරාගෙන මේ පරිවර්තනයක් වෙලා යම් කිසිදියක මේ හොයාගෙන ගියපු කෙනෙක් අන්න පළවෙනි මනසලකුණක් දකිනවා, තමන්ගේ ජීවිතේ අලුත් පාරක් ඉවර වෙනවා. විවේක පාරක් ඉවර වෙනවා, නිවැරදි ස්ථිර පාරක් ඉවර වෙනවා. අන්න මේ පළවෙනි මනසලකුණම ඇතියාට ජීවිත පරිවර්තනයක් සඳහා. දැන් හරි, දැන් දන්නවා, හරි පාර දන්නවා. ඔන්න ඔය කියන අත්දැකීම ඔච්චර දුර නෑ. දැන් ඊයේ කෙනෙක් කියනවා, මොකද්ද පොඩි දරුවෙක් අවුරුදු 16 වගේ දරුවෙක් යාළුවෙක් ආවලු. යාළුවා ඇවිල්ලා කිව්වලු මෙහෙම එකක්, මොකද්ද එයාට ප්‍රශ්න කිව්වලු, මොන මොනවද වෙලා කිව්වලු. ඉතින් ඒකින්ද මුකුත් කරගෙන යන විදියක් නෑ, හරි අමාරුයි එහෙම කියලා. ඊට පස්සේ කිව්වලු, මෙයා කිව්වලු අන්න සතිමත් බව පිළිබඳ යම්කිසි අදහසක්, මෙහෙම දෙයක් තියෙනවා කරලා බලන්න පුළුවන් නම් කියලා කිව්වලු. අනේ එතකොට නියම ඉන්ජෙක්ෂන් එකක් ගහලා දෙනවා. ඒක වටිනකම තියෙනවා. මං ඒ දරුවටත් කිව්වේ ඒකයි. ඔය වගේ වෙලාවක තමයි බේතක් දෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඉන්නේ වෙනම සූස්තියකනේ. එහෙම හරියන්නේ නැහැ. ඒගොල්ලන් මදි, පිරිලා මදි. මේ පාරමී දව පිරෙන්න ඕනේ කල්ප ගානක් හරි වේවා. අන්න පිලිසුන වෙලාවක තමයි දෙන්න පුළුවන්. එහෙම නැත්තම් දෙන්න ගියාම ගොංකම. ඉතින් මම මෙහෙම කුවාට මොකද, මමත් ඔය ගොංකම සෑහෙන කරලා තියෙනවා. වැඩි ඕනේ අපේ තාත්තට ඔක කියන්නේ ගිහිල්ලා කිව්වා. ඒ දවස්වල අපි ආමිගේ ඉන්න කාලෙත් වම දකුණ කි කි ඕම ගියා කුවා. ඉතින් අර කියපු මොඩකම් කියපු කට බිම උලා ගන්න තිබුණා නම් කියන වගේ අදහසක් තමයි මතුවෙලා එන්නේ. අන්න අර විදිය ප්‍රශ්නෙක ආවොත් ඒ ප්‍රශ්නය අතරින් දාලා අපිට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. තව සුදු හාමුදුරු කෙනෙක් කියනවා මෙහෙ ඉන්න, අපේ නංගීගේ දරුවා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා එයා පුනරුත්ථාපනය කරන්න වෙලා. එතකොට දැන් නංගී ඉන්නේ ගොඩක් වෙහෙසකින්. එයා කිසිම ආගම දහමකට නෑ, එයා ඇමරිකාවේ ජීවත් වෙන්නේ. නමුත් දැන් එයා බුදු පිළිමයක් අතේ තියාගෙන යනවලු, මම කලින් දීපු, මම පැවිදි වෙනකොට දීලා ආපු බුදු පිළිමයක්. ඒක සාක්කුවේ දාගෙන, ඒක මාලේ දාගෙන ඉන්නවලු ආරක්ෂාවකට වගේ. ඉතින් අන්න තමන්ගේ දරුවාගේ ප්‍රශ්නේ නිසා යම් කිසි දිය මම කෝ වෙලාවේ තමයි මන්දම ඉන්ජෙක්ෂන් එක ගහන්න කියන්න. දරුවාගේ ප්‍රශ්නේ විසඳන්න නම් ඔයා නිවැරදි මනසකින් ඉන්න ඕනේ, ඔයා විවෘත මනසකින් ඉන්න ඕනේ, ඔයා ශක්තිමත් මනසකින් ඉන්න ඕනේ. ඒකින්ද මෙන්න මේ පුහුණුව කරන්න. මේ පුහුණුව කරනකොට ඔබගේ මනස විවේක වෙනවා, නිවැරදි වෙනවා. ඉස්පිරිතාලේ වැඩ කරන්නේ වෙලාවක් නැහැ අනම්මනම් කියන එකට එහෙනම් මම කියන්නම්, ඉස්පිරිතාලේ ඇවිදින ගමන් කිලෝමීටර් ගණන් ඇවිදිනවා එයා දවසින් දවසට. ඒ ඇවිදින ගමන් සිහියෙන් ඇවිදින්න කියලා. අන්න ඒ හාමුදුරුවම කියනවා එහෙම යෝජනාවක් දාමුලු අපි. ඒක තමයි වැඩේ. අන්න ඒ වගේ වෙලාවක තමයි ඉන්ජෙක්ෂන් එක ගහන්න පුළුවන්. ඉතින් අර ඒක ප්‍රශ්න කියන කට්ටිය ඇවිල්ලා කියනවා නෑ නෑ ඒ වුණාට එහෙම බලන්නකෝ, මේ අනුකම්පාවක් එහෙම නැද්ද අප්පා, අපි ගැන හිතන්න හිතන්න නැද්ද, මෙහෙම අනුකම්පාවක් තියලා දෙයක් ගෑවිලා ආවන් නැද්ද කියලා. නෑ මේ තියෙන උපරිම අනුකම්පාව, මීට එහා අනුකම්පාව මගේ නම් ඇත්තෙම නැති තරම්. මේ තියෙන නිකන් හයස්ට් පීක් එක තමයි තියෙන්නේ අනුකම්පාවේ කඳු මුදුන. මොකද්ද? අර ඉන්ජෙක්ෂන් එක ගන්නවා කියනවා බබාගේ ලෙඩේ නම් ගොඩක් අසාධ්‍යයි, ගොඩක් අමාරු තත්ත්වයක් තමයි බබාට තියෙන්නේ. ඉන්නකෝ අපි යම් කිසි විදියක ඉන්ජෙක්ෂන් එකක් ගහමුකෝ කියලා. අන්න ඉතින් බලනකොට ගහලා තියෙන්නේ අර ඉන්ජෙක්ෂන් එකම තමයි. තව කෙනෙක් එනවා, මූ කලන්ත වෙලා උණ විකාරෙන් දඟල දඟල එනවා. මේක නම් ටිකක් සීරියස්, අපි අර පස්ස පැත්තෙන් පෙත්තක් දාලා උණ බස්සලා ඉන්ජෙක්ෂන් එකක් ගහමු කියලා. බලනකොට ගහලා තියෙන්නේ අර ඉන්ජෙක්ෂන් එකම තමයි. ඉතින් මීට වැඩිය ගහන්න ඉන්ජෙක්ෂන් එකක් නැහැ අප්පා, ඒකයි වැඩේ. ඉතින් මොන මොනවා හරි දාලා අන්න අර විදියට ප්‍රශ්න ටිකක් ආපු වෙලාවක අර දරුවා කියනවා වගේ, මෙන්න තියෙන විසඳුමක් කරලා බලන්න කියලා දී ගන්න පුළුවන් නම් අන්න එතකොට ඒක බාර ගන්න මොහොතක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් හොන්දර කාපු බීපු වෙලාවක වුණ අයියෝ ඌව මොනවද අප්පා, ඔය වැඩක් ඇති මගුල දෝක කියලා කියන්න පුළුවන්. ඊට වැඩිය හොඳ එන්න අපි මේ ෆිල්ම් එකක් බලමු කියලා කියයි. තියෝග තමයි වැඩි. අන්න ඒ විදිහේ අවස්ථාව තමයි තෝරන්න අමාරු. ඒ කුඩා දරුවා තෝරලා තියෙනවා. කුඩාක වැඩිනේ අවුරුදු 16 ක විතර එකෙක් මං හිතන්නේ. මේ තෝරලා තියෙනවා. ඉතින් අන්න තේරුවාට පස්සේ යාළුවත් ගිහිල්ලා කරලා බැලුවලු. ඊට පස්සේ කියනවා, ඇවිල්ලා කියනවලු, පුදුම විවේකයක් සැනසීමක් ලැබුණා මම කරනකොට. මට හිතුණලු මුළු දවසේම මේ මේකෙම කර කර ඉන්න පුළුවන් නම් කියලා. නර අධ්‍යක්ීම කියන්නේ අර අර කරදර බාධා ටික ටික පොඩ්ඩක් දුරස් වෙලා පොඩි එළියක් වැටෙනවා. පාසි ටික පොඩ්ඩක් අයින් වෙලා යට තියෙන පිරිසිදු ජලය පේන්න ගන්නවා. ඒක පළවෙනි පාරට දකින්න කෙනෙක් දකින්නේ නිකන් අමුතු ලෝකයකට ගියා, සෝවන් වුණා, රහත් වුණා වගේ පමණට තමයි දකින්නේ. මොකද අර අර ආපු ඝර්ෂණය එකපාරට ලෙහිලා යනවා. ඉතින් ඔන්න ඒ විදිහ අධ්‍යක්ීමක් මේ මේ හොඳ සලකුණක්, මං සලකුණක් ජීවිත පරිවර්තනයක් සඳහා විශ්වාසය දනවන අවස්ථාවක් තමයි වෙ තියෙන්නේ. එතකොට අර දරුවා ඇවිල්ලා කිව්වලු, මේ ඒ වුණාට ඔහොම තියෙන්නේ නෑ, ඕක දිගටම ආපහු ඕක කම්මැලි වෙනවා කියලා මෙයා කිව්වලු. මං කෝ එහෙම කියන්න එපා, ඒ වෙනුවට කියන්න පැය 24ම කරන්න, දවස් 7ම කරන්න කරන්න ඕක මරු ජොලි වැඩේ, ඕක දිගටම තියාගෙන ඉන්න කියලා තමයි කියන්න ඕනේ. නැත්නම් අර කසාද බැඳපු ගමන් ගිහිල්ලා එකෙක්ට කිව්වොත්, අයියෝ ඒ කසාද කිනේ ටික දවසක් යනකොට එපා වෙනවා අප්පා කියලා කිව්වොත් එහෙම ගෑණි කෙනු මිනිහා කෙනු දෙන්නගෙම කුටි කන්න වෙනවා. එහෙම නෙමෙයි කියන්නේ, ඇත්ත තමයි. ජීවිතයේ සුපිරිම අවධිය තමයි ඇවිල්ලා තියෙන්නේ, ඇඳෙන්න බහින් නැතුව ඇඳටම වෙලා ඉන්නේ කියලා කියලා ආවා නම් ඌම ඇවිල්ලා කියනවා මාස දෙක තුනකින් අවුරුද්දකින් දැන් නම් ඇඳෙන්න බහින්න වෙලා තියෙනවා. දැන් නම් පොඩි ප්‍රශ්න ටිකක් මතුවෙලා තියෙනවා, පහු පහු වෙනකොට පොඩ්ඩක් පොඩ්ඩක් කොහු වෙලා තියෙනවා කියලා ඌගේම කටින්ම ගන්න ඕනේ. එතනම වඩා ඉන්න ඕනේ. අනේ එතන නම් කමටහන වරද්දලා පොඩි එකා මොකද්ද කියලා, ඕක තියුණා ඕම තියෙන්නේ නැහැ කියලා. නෑ නෑ ඒ වෙලාවට කියන්න ඕනේ පැය 24ෙම ඉන්න, දවස් 7ෙම ඉන්න, ඉඳලා බලන්නකෝ. අනේ එතකොට සතියකින් විතර ඇවිල්ලා කියනවා, දැන් නම් එහෙම එකක් නැහැ කියලා. දැන් නම් එපා වෙලා, දැන් නම් කරන්න හිතෙන්නේ නැහැ කියලා කියනවා. අනේ එතකොට තව කමටහනක්. කමඨාන සුද්ධ කිරීමේ ශිල්පය අර එන වචනෙන් ගන්න ඕනේ. උගේ පිටේම තියලා කැපිල්ලක් තමයි කරන්නේ. අය අනම්මනම් වෙන ලෑලි හොයන්න බෝඩ් හොයන්න ඒ වොනේ නැහැ. ගත්තා ඒ පිටේම තියලා කැපුවා. ඌරගේ මාළු ඌරගේ පිටේම තියලා කපලා යවන එක තමයි තියෙන්නේ. ඉතින් ඒ වැඩේ අන්න හොඳ ශිල්පයක්. නිතර නිතර අහන කෙනෙක්ට මේ ප්‍රශ්න උත්තර වාර ගලපන විදිහට බලන්න පුළුවන්. අන්න හාමුදුරන්ටත් වැරදුනා. සමහර වෙලාවට එහෙමත් අහුවෙන්න ඉඩ තියෙනවා. හොඳට අහගෙන ඉඳියොත් තේරෙයි අන්න දිය යුතු උත්තරේ නෙමෙයි දුන්නේ වෙන එකක් දුන්නේ කියලා උනත් හොයාගන්න පුළුවන් වෙයි. අන්න ප්‍රතිපදාවක යෙදෙමින් අහන කෙනෙක්ට. කෙසේ නමුත් මම මේ කියාගෙන ආවේ අන්න අර විදිහේ විවේක තත්ත්වයක් දැක්කොත් අර විදිහේ ලෝකෙම අල්ලට ගත්තා වගේ පහසුවක් මේ ජීවිතය තුළ දැක්කොත් ඒකම ප්‍රමාණවත් ඒ දැනත්තට අර විදිහේ ජීවිත පරිවර්තනයක් කරන්න. මේ පාර නිවැරදි කියන විශ්වාසයක් මේ පුද්ගලයාට ඇති වුණා. අන්න ඒ විශ්වාසය නිසාම සමහර විට ධර්මයේ දිහාවට ශීඝ්‍ර පරිවර්තනයක් වෙනසක් මෙතනතර වෙන්න පුළුවන්. ඉතින් අර කියනවා අර අර විදිහට විවේක මනසකින් විනාඩි 10ක් 15ක් 20ක් වාඩි වෙලා ඉන්නකොට මේ ගෙදර දැන් වාඩි වෙලා ඉන්නේ අර විදිහේ සතිමත් හිඳ ගැනීමක ඉන්නේ අර විදිහේ විවේක තත්ත්වයක ඉන්නේ. ඉන්නකොට මට ඈතින් ඇහෙනවා ඔන්න දැන් ඈතින් දොරවල් අරගෙන කෙනෙක් ඇවිදගෙන ඇවිදගෙන එනවා මගේ දිහාවට. දැන් මේ ගෙදර තියෙන ප්‍රශ්නයක් තමයි මේ එන්නේ. ඕම 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 එනකොට ඔන්න දැන් ඇවිල්ලා යම් කිසි විදිහක එක පාට බ්‍රේක් ගහලා වගේ නතර වුණා. මොකද හේතුව අන්න මේ තැනැත්තා මේ විදිහට විවේකීව වාඩි වෙලා ඉන්නවා වරයන්කික වාඩි වෙලා ඉන්නවා කවදාවත් නොදැකපු සිදුවීමක්. අන්න මොකද වෙන්නේ අර මහා කැලේ මස්සැද්දෙක් අර විදිහට ගහක් මුල භාවනා කරන භික්ෂුවක් දැක්කා වගේ තිගැස්මකට මේ ආපු පුද්ගලයා ලක් වෙනවා. ටිකක් වෙලා වික්ෂිප්ත මනසකින් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ආපහු හැරිලා නික්මිලා යනවා. සමහරට නිකන් අර ඇනලා කතා කරන જાතිය එක්කෙනෙක් නොවෙන්නේ නැති. හරින්නේ සමහරු ඉන්නේ අර නිදිගෙන ඉන්නේ උන්ට ඇනලා අහන්නේ නිදිද කියලා. ඉතින් ඒ උත්තරේ මට නම් දෙන්න පුළුවන් හොඳ හොඳම ලුණු ඇඹුල් සහිතව. යකෝ ඉතින් නිදිගෙන ඉන්නකොට ඇන්නට පස්සේ ඉතින් නිදිද කියලා අහන දෙයක් නැහැ නේ කොහොමද? එහෙම කට්ටිය ඉන්නවා නිදිගෙන ඉන්නකොට ඇනලා අහනවා නිදිද කියලා. ඉතින් කොහොම හරි අන්න වික්ෂිප්ත වෙනවා. වික්ෂිප්ත වෙලා හැරිලා යනවා. අර කැලේ ගියපු මස්වැද්දෙක් ගහක් යට භාවනා යෝගියෝ ඉන්න භික්ෂුවක් දැක්කහම මේ මස්වැද්දා උනාට මොකද අන්න යම්කිසි වික්ෂිප්ත භාවයකට පත් වෙනවා. පත් වෙලා සමාව එතනින් නික්මිලා ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙලා යනවා. අන්න ඒ වගේ සිදුවීමක් මෙතන ඇත්තට දකින්න ලැබුණා. අර විදියට ආපු ප්‍රශ්නයක් අච්චර අරසා විශාල ප්‍රශ්නයක් මෙන්න මේ සිදුවීම නිසාම මේ රූ දැකපු දර්ශනය නිසාම හැරිලා නිශ්ශබ්දව අනිත් පැත්තට නික්මිලා ගියා. අන්න එතකොට අර ඉන්දිය මානසිකත්වයේ බොහොම විවේක මානසිකත්වයක්. අන්න අර වෙච්ච සිදුවීම තව මන්සලකුණක්. හරියට නිකන් අර බුදුරජාණන් වහන්සේ ඔලුවට අත තිබ්බා වගේ. අන්න ජීවිත පරිවර්තනයක් සඳහා සම්පූර්ණ අර තියුණ සැක සංකා ඔක්කොම් බිඳිලා අනිත් පැත්තට තියුණ අපේක්ෂා සම්පූර්ණ දුරස් වෙලා අන්න අමුතුම ජීවිත පරිවර්තනයක් දිහාවට යමු වුණා. හරියට නිකන් අර අඬාගෙන ගෙදර යන්න ගියපු පොඩි හාමුදුරන්ගේ ඔලුව අත ගාලා බුදුරජාණන් වහන්සේ ඔළුවට අත තියලා බුදුරජාණන් වහන්සේ අන්න කියනවා මොකද ඔය ඔබ නවතින්න මෙහෙ මෙහෙට වෙලා ඉන්න කොහොමද එහෙම යන්න බෑ කාටවත් කියලා අන්න නවත ගන්නවා. එහෙම නැත්නම් අර උල තියලා රජ දඬුවමක් විදියට උල තියලා උලේ ඒ අධික වේදනාවෙන් පීඩා වෙදිලා දාඩිය දමමින් වෙහෙසෙමින් අර පනාදින උත්තර සාමණේර කෙනාගේ නලලට බුදුරජාණන් වහන්සේ ගිලා අත තිබ්බා වගේ. අනේ යම්කිසි විදියක විවේකයක් ඒ නිවීමක් ඒ තුලින්ම මතුවලා එනවා. අර සීති බූතෝස් නිබුත් නිබ්බුතෝ කියලා තියෙන. සිසිලු යේවෙමි නිවුනේ වෙමි. අනේ නිවීම සිසිල් වීම තමුන් තුලටම දැනෙනවා. අනේ විදිහේ මන්සලකුණු දකින්නකොට අපි අපිටත් යම්කිසි විදියක උනන්දුවක් උත්සාහයක් මතුවලා එනවා. අනේ නිවැරදි මාර්ගයක් තියෙනවා. නිවැරදි දිශාවක් තියෙනවා. මම යනවනම් අනේ විශ්වාසය දිනුනොත් ඒ තැනත්තා ටිකෙන් ටික මේකේ හොයාගෙන ගිහිල්ලා අන්න මේ බුදුවරයෙක් පහළ වෙච්ච නිවැරදි අවස්ථාවේ නිවැරදි ප්‍රයෝජනේ අරගන්න යොමු වෙන්න පුළුවන්. එන්න විදිහ ජීවිත පරිවර්තනයක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒක ඉතින් දවසකින් දෙකකින් වෙන එකක් නෙමෙයි. නමුත් නිරන්තර උත්සාහයක් තියෙනවා. නිරන්තර උත්සාහයට ප්‍රමුඛ වෙන හේතුව තමයි අන්න අර උපකට වුණා වගේ හොඳ ගානට පිලිස්සෙනවා. විලාප තියාගෙන හැරෙන ගානට පිලිස්සෙනවා. ඒ පිලිස්සීමම තමයි නිවැරදි දිහාවට යොමු කරේ. එහෙම පිලිස්සුන් නැත්තම් ඒ වගේ පරීක්ෂණයකට අවස්ථාවක් නොලැබෙන සුළුයි. තියෙන විදිහේ කතා බහක් තමයි තියෙන්නේ. ඒක තම තමුන්ගේ ජීවිතවල බලන්න, වෙච්ච සිදුවීම් බලන්න. ඒ සිදුවීම් නිසා කොයි විදිහේ ජීවිත පරිවර්තනයකට ලක් වුණාද? ඒ පරිවර්තනේ මම බාරගෙන දරාගෙන යන්න සූදානම්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නේ තියෙනවා. ඒ පරීක්ෂණය තමයි ඇදිලෙන්නේ. ඒකට තමයි උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් එවැනි උත්සාහයක් සඳහා අද දින මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු 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 අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ අපට උපදෙස් දුන්නා අපේ ජීවිතයේ ඉතා ශෝකමත් අඳුරු අවස්ථාවකදී අපි කොහොමද මේ සතිය උපයෝගී කරගන්නේ කියලා. ඒ වගේම ඒ සාර්ථක වන අන්දමද ඔබ වහන්සේ අපට පහදලා දුන්නා. දැන් මීළඟට තිබෙන්නේ ස්වාමීන් වහන්සේගේ අනුදැනුමත්ව අප විසින් පිළියෙල කරන ලද උපදේශ මාලාවක් ඔබ සමග බෙදා හදා ගැනීමටයි මම යශ්‍යා කරන්නම්. මේක තමයි මේ ඒ උපදේශ පත්‍රිකාව. ඒ උපදේශ පත්‍රිකාව මම මේ Zoom ඔස්සේ chat section ඔස්සේත් සම්බන්ධ කරා. ඒ ඔබ වෙත ඉවලා තියෙනවා. මේකේ පළවෙනි අංකයෙන් දීලා තියෙනවා links දෙකක්. ඒ වීඩියෝස් වල links දෙකක්. සතිමත් ඇවදීම අපි කොහොමද කරන්නේ, සතිමත් හිඳ ගැනීම අපි කොහොමද කරන්නේ කියලා. ඉතින් ආධුනික ඔබ කවුරු හරි යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ආධුනික කෙනෙක් මේ බලාගෙන ඒ අනුව උපදෙස් පිළිපදින්න පුළුවන්. ඒ වගේම මේ අනුව කටයුතු කරලා හැමදාම පුළුවන් තරම් හැමදාම ඒ පුහුණුව ලබා ගන්න උත්සාහ කරන්න. අවම වශයෙන් ඇවිදීමත් හිඳ ගැනීමත් සතියෙන් හිඳ ගැනීමත් පැය දෙකක් පමණ වරතුරුවත් සම්පූර්ණ කරන්න. ඉන්පසුව ඒ අත්දැකීම සරලව ලියලා අප වෙත ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ පාදයට දැනුණ දේවල් ඇවිදිනව නම් පාදයට දැනුණ දේ, වාඩි වෙලි ඉන්නවා විට හුස්ම නම් ඔබ යොමු කළේ හුස්මට නම් ඒ හුස්ම ඔබට දැනුන ආකාරය, එසේම උදරයේ පිම්බීම හැකිරීම දැනුන ආකාරය මේ ආදිය කෙටියෙන් ලියලා අප වෙත දන්වන්න ස්වාමින් වහන්සේ විට ඒ සඳහා ඔබට උපදෙස් ලබා දෙනු ඇත. ඒ උපදෙස් ලිවීම සම්බන්ධවත් මම පත්‍රිකාවක් chat මේ Zoom section එකට උඩ මේවා කළා, සම්බන්ධ කරා. ඒ download කරගන්න මේ Google Form ඒ තියෙනවා. Google Form මේ link එක එම පත්‍රිකාවේ තියෙනවා. email ලිපිනයත් අපි දීලා තියෙනවා. ඒ දෙකම පාවිච්චි කරන්න. අර පරණ email ලිපිනයයි පරණ Google Form link එකයි පාවිච්චි කරන්න එපා. ඒ වගේම සැමදාම ඉරිදා මේ වෙලාවට අපගේ වැඩසටහනට සම්බන්ධ වන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා. Zoom ලින්ක් එක මේ පත්‍රිකාවේ දාලා තියෙනවා. ඒ වගේම රැස්වීමේ අංකයත් පාස්වර්ඩ් එකත් මෙහි සඳහන්ව තියෙනවා. දැන් අපිට තියෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා, සතිමත්වීම පිළිබඳව ලැබී ඇති වාර්තා ඉදි ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කර උපදෙස් ලබා ගැනීමටයි මම ඒ සඳහා නදී මහතාට ආරාධනා කරනවා.
බොහොමත්ම තින්න පත්මනන්ද අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ සාගර හාමුදුරුව සම්බන්ධ වෙලා ඉන්නවද කියලා පොඩ්ඩක්
මම බැලුවා. ස්වාමීන් වහන්සේ කතා කරන ඉස්සෙල්ලා පේන්නේ නැහැ මට.
ආ හරි, ඔව් කියන්න මෙහෙම.
ස්වාමීන් වහන්සේ අද දිනේදී වාර්තා තුනක් ලැබී තිබෙනවා. වියනාදුවගේ වාර්තාව සහ තවත් වාර්තා දෙකක්. මම මුලින්ම වියනාදුවගේ වාර්තාවක් නෙවෙයි ස්වාමීන් වහන්සේ, ඇත්තටම වියනාදුවගේ මව ඉදිරිපත් කළ තියෙන පොඩි සටහනක් දුවගේ voice trading ගැන මම ඒක මුලින් ඉදිරිපත් කරන්නම්. නාමන්ත ඊට පස්සේ වීඩියෝ එක ෂෙයා කරයි. Music and mindfulness. Vienna loves her singing class And usually I get free singing classes from her at home. So this is what she says during my singing classes. And I thought it is called music therapy and mindfulness. She says, "Mommy, you have to sing with emotions. Otherwise, you will change the meaning of song." She teaches me to shift the voice strong, medium, and low, according to the emotions. She says to me, in order to be doing that, you have to do very mindful. I thought what she's going is music therapy. Please enjoy her performance at today's class. Namanta video ka share karan puluwanda?
Unadi mom, then share karanam.
Stage is Viana singing Show Yourself.
Power, throw yourself into something.
මේ ගායන අභ්‍යාසයේ ඉවරයි නදී වීඩියෝ එක ඉවරයි.
කොහොමත් ස්තුති. වාර්තාවත් අවසන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අදහස ඉදිරිපත් කිරීමට අවස්ථාව දුන් සරණයි.
Okay, so here something about the mindfulness and singing. So voice control, you have to be really mindful and have a clear mind, I guess. I'm not an expert in these things, but you know, depending on your emotion, your voice changes, right? So that voice control you have to have, and it's a good training. You have to have a clear mind and you have to be attentive, be mindful. So playing music, singing, these things come into play. So even I have seen this artist before creating this painting, till there's right mindset, till there is, you know, clear mind, she's waiting with the paint, with the canvas, maybe for a few minutes, 30, 40 minutes, maybe for hours, just hanging around, just, you know, waiting till she gets the right mindset. So these things are important when it comes to art, and it is somewhat related to our practice as well. When we practice, we should be able to, you know, understand our mindset more and more. We should be able to understand the emotions more and more. And with that understanding, we can face day-to-day life. You know, it's like training yourself in voice control or in creating art, creating paintings, playing music. So even day-to-day life is like that. When you go to certain occasions, you have to go with a clearer mind. Otherwise, you will create a mess out of it. When you come home from work, you have to make sure that you go inside with a relaxed mind. If you go with a rush, then you will create trouble with the family members. So that very awareness is very much valuable to our lives. So before going into the house, you have to make sure that you have the proper mindset to face your children, face your spouse. If you don't have that, it's okay to wait for a few minutes. It's okay to take a break before you go in. So there was this story somebody was telling. Every time when I leave work and go home, I try to watch my mind. I try to make sure that I am going with a clear mind. I am going with a fresh mind. Otherwise, I will create problems. I will create issues with my family. So he is taking some time to, you know, make sure that he is entering with a clear mind. So that type of approach we have to take towards our life. Otherwise, we'll be creating huge mess. So it's a good way to approach your day-to-day life even. Approach it like you are playing music. Approach it like you are doing this singing. Approach it correctly. So you go to each and every occasion with a prepared mind. So that's the idea I got watching her video, and we should thank her for giving all that valuable information. So Viana, you can continue and continue to tell us more and more details about these things.
Many merits for that, Bhante. We are so happy to receiving her mindful, very good mindful reports every week now. And thank you, Viana, do as well. දෙවන වාර්තාව
ඉදිරිපත් කරනවා. සාගර හාමුදුරුවෝ වැඩම කරලා ඉන්නවා. ඉතින් ඒකින්ද අපි ආරාධනා කරමු උන්නාන්සේට මේ නැව පදවගෙන යන්න
කියලා. එහෙමයි ස්වාමීන්
වහන්සේ. අපි උදේ මාන්දරම ඇවිල්ලා බාර ගණී කියලා අරිගෙන නැහැ කොහමද?
ඒකනේ නැ ස්වාමීන් වහන්සේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේවත් පාද නමස්කාර කොට පිළිගන්නවා අපේ වැඩසටහනට. කටහඬත් අහන්න ආසයි අපි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මට අපේ වැඩසටහනේ දෙවනි වාර්තාව ස්වාමීන් වහන්සේ මම ඉදිරිපත් කරන්නේ.
ඔව්.
සදාවසරයි මූලික කමඨහන ආනාපාන සති භාවනාව කය සංසුන් කොට ආනාපාන සතියට වාඩි වුනේමි විනාඩි කිහිපයකින් හුස්ම වෙතට අවධානය යොමු කිරීමට හැකි විය කෙමෙන් සිත හා කය සැහැල්ලු වෙන බව වැටහුණු අතර සිතිවිලි එන වේගය තරමක් අඩුවේ එක වේලාවකින් සිතිවිල්ලක් මා එළවාගත් අතර එය හඳුනා ගැනීමෙන් එය ප්‍රපංචයකට යන ගමන නැවැත්වීමට හැකිවිය. දම්වැලක ගැට ගැසූ සුනකයන් මෙන් මාරයා මගේ සිත ඇදගෙන යන ක්‍රියාව දකින්නට හැකිවිය. ප්‍රපංච නොකිරීමට මෙය බොහෝසේ උදව් විය. නැවත සතිය උස්ම වෙතර ගත්තෙමි. ටිකෙන් ටික ස්ථිර කියලා තියෙන සමන්වස මම හිතනවා සතිය කියලා. ටිකෙන් ටික ස්ථිර තීව්‍ර වෙන බව දුටුවෙමි. නමුත් සිතිවිලි නැවත ඒ ගමනට බාධා නොකරම තුන්වෙන්නෙක් ලෙස ඒ දෙස බලා සිටියෙමි. මෙය පැයක් පමණ සිටින්නට හැකිවිය. අපට මඟ පෙන්වන ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. වාර්තාව අවසයි අවසන් ස්වාමීන් වහන්සේ.
ඕ මේකේ ගැටලුවක් ප්‍රශ්නයක් විදිහට නෙමෙයි ප්‍රකාශයක් විදිහට මං හිතන්නේ කරන්නේ. ඉතින් වටින කතාව තමයි අර ප්‍රපංචය පොඩ්ඩක් මේක සංසිඳුණාට පස්සේ නැත්තම් අපි කොහොම හරි කරලා මෙනෙහි කරලා නැත්තම් මූල කර්මස්ථානයට හිත දාලා අර මේ වතුර පාරක් ලොකු සැඩ වතුර පාරක් වැලි කොට්ට වලින් නවත්තනවා වගේ චුට්ට 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 මේක අඩු කරාට පස්සේ පේනවා මේ අර සමහරට වැලි කොට්ට අතරින් යන මේ වතුර බින්දු වගේ මේ සිතුවිල්ලක් ඇවිල්ලා ප්‍රපංචයක් හැදෙන විදිය තේරෙන්නේ අන්න ඒ වගේ මට්ටමට මේක සිවුම් කරගත්තට පස්සේ. එතකොට තේරෙනවා කොහොම කරත් මේක නවත්තන්න අමාරුයි. මෙහෙන් මේ ඇබේ ගහදි මෙහෙන් ගිහිල්ලා ඉවරයි. දකුණෙන් ඇබේ ගහදි වමෙන් ගිහිල්ලා ඉවරයි. උඩින් ඇබේ ගහදි යටින් ගිහිල්ලා ඉවරයි. ඒ වගේ මේක පුදුමාකාර වේගයකට ඒකට උපමාවට දෙන්නේ මේ අර පෙන බුබුලු උපමාව. නැත්තම් අර වතුර දියල්ලකින් වතුර වැටේදී එතන මතුවෙන දිය බුබුලු වගේ ටට් ටට්ක් ගාලා සිතුවිලි මතුවෙනවා. ඒ සිතුවිලිත් එක්ක ඇදිලා ගියොත් එහෙම ප්‍රපංචයකට ගියාට පස්සේ මොකවත් පේන්නේ නැහැ. ආනාපානේවත් මොකවත් පේන්නේ නැහැ. ඒක තුල ජීවත් වෙනවා පැය ගණන්, දවස් ගණන්, මාස ගණන්. හැබැයි මේ විදිහට සිවිම් කරාට පස්සේ ප්‍රපංචයට ගිහිල්ලා ප්‍රපංචේ නැවතිලා ආහපෝ ආනාපානෙට එන හැටි මේ එන මාර්ගය මේ වෙන සිදුවෙන දේ හොඳට දැක ගන්න පුළුවන්. හැබැයි ඒත් ප්‍රපංච නවත්තන්න බෑ. මේ ඒ වෙලාවට අඩු කරලා අපිට පොඩ්ඩක් නවත්තලා බලන්න පුළුවන්. ආයෙත් නැවත නැවත මතුවෙනවා. හැබැයි මේ පිළිබඳ එන්නෙන්ද විය යුත්තේ මේ පිළිබඳ තරහ ගැනීම අඩු වෙලා මේ පිළිබඳ මේව මගේ කියා ගන්න ගති අඩු වෙලා මේක පිළිබඳ මේ ප්‍රපංච හදන්නේ තමන්ගේ තියෙන තණ්හාව මත කියලා ඒක ටික අඩු වෙන එක මේ මං හිතන්නේ පුදුමාකාර කාලයක් ගන්නවා. ඒක සෑහෙන කාලයක් ගන්නවා. ඒක ස්වභාවිකවම ටික අඩු වෙලා යන්නේ. ඒකට උපකාරයක් තමයි මේ කරන භාවනාව සක්මන පරියන්කේ. ඉතින් ඒක කාලයක් යද්දි තමයි මේ කාලයගේ ඇවෑමෙන් තමයි මේක ටික ටික අඩු වෙන්නේ. ඒ තක්වා එල්ලිලා ඉන්න තමයි අමාරු. ඉතින් සිවුරු දාගත්තත් මහාන වුණත් මේක ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා මේ බොහොම කාලයක් ගිහිල්ලා මේක සංසිඳිලා තමන්ගේ පරිවර්තනයක් ජීවිත පරිවර්තනයක් සිදු වෙන්න දෙයක්. හැබැයි අර මුලින්ම දැක්කට පස්සේ පරියංගෙන් මේ දේවල් දැක්කට පස්සේ හිතෙනවා ලොකු සහනයක් ලොකු මට්ටමකට අපි ආවා කියලා. ඒක ඇත්ත. නමුත් මේක පදන් වෙලා සෑහෙන කාලයක් යන්න ඕනේ මේකෙම එල්ලිලා තමන්ගේ තියෙන තණ්හාව ප්‍රපංච වලට යන්නේ ඇයි තමන්ගේ තියෙන තණ්හාව ඒක දැකලා ඒක ටික අඩු වෙලා ඒක මේ සංසිඳ යන මට්ටමකට මේ කිව්වා වගේ සිතුවිලි පැත්තකින් යනවා ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේවා අරගෙන එකහු කළා සංස්කරණය කරන්නේ නවතින්න සෑහෙන කාලයක් මේ විදිහටම ගහලා මෙනෙහි කරලා මේ මට්ටමටම ගිහිල්ලා මේ නැවත නැවත ඕක වෙන්න දීලා තමන්ගේ තියෙන මෝඩකම පුළුවන් තරම් තේරුම් ගැනීම තමන්ගේ තියෙන ප්‍රශ්නෙකදී තියෙන කලබලකාරී ගතිය තරහ යන ගතිය ඔක්කොමටම තමන්ට තමන් ලැජ්ජ කරගෙන යන ගමනක් තමයි තියෙන්නේ.
මසෝනන්ස දෙවන වාර්තාව ඉදිරිපත් කිරීම අවසරයි. සතිමත් පරයන්කය විනාඩි 30යි. අවධානය වාඩි වී සිටින කය වෙත යොමු විය. ඇඟ සුලං වදින බව දැනගතිමි. හිරුවෙලිය ඇඟට වැටීමෙන් උණුසුමක් දැනුනි. හුස්ම වෙත අවධානය යොමු විය. ඇතුළුවන හුස්ම දිගු රළු වශයෙන්ද පිටවීම සියුම් කෙටියෙන්ද නිරීක්ෂණය විය. හුස්ම සාමාන්‍ය වේගයෙන් නිරීක්ෂණය විට විටක අවට පරිසරයෙන් නැගෙන සුල්ලගේ හඬකට අවධානය යොමු වූ අතර ඒ සමග හුස්ම ද නිරීක්ෂණය විය. හිත ඇතුළත දෙබසක් ගිය අතර එය පැහැදිලි නැත. නැවත උඩුකයේ ඉහළ පහළ යෑම අවධානය යොමු විය. මේ අතර සිතුවිලිද ඇතුළත කතාද නිරීක්ෂණය වී නැති විය. කමටහන් වාර්තාවක් ලියන්නට ඕන බවද සිතට හැඟුණි. සුළඟට කෙස් මුහුණේ වැඩි අපහසුතාවයක් වෙත අවධානය යොමු විය. ඒ තුළින් හුස්මද නිරීක්ෂණය විය. ඉතාමතාම කෙස්වලින් වෙන අපහසුව නිරීක්ෂණය කළෙමි. එවිට එය නැති වී උඩුකය කම්පන චංචල වන බව නිරීක්ෂණය විය. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඕ ඒ කියන්නේ කෙස් ඇවිල්ලා මුහුණේ වැදිලා ඒක අපහසුතාවයක් කියන්නේ ඒක පිළිබඳ අපේ තියෙන ඇත්තටම ද්වේෂයක් තමයි ඇතුළත තියෙන්නේ. ඇතුළත ඒක පිළිබඳ පොඩි මේ ආතතියක් අරන් තිනවා. ඒ ආරග ඒ කියන්නේ ඒක සියුම්ම තමයි වෙන්නේ. නමුත් අපිට ඒක හරි අල්ලන්න හරි අමාරුයි. ඒකෙදි බලපුවාම ওই විදිහට හොඳට සියුම් කරලා බලපුවාම අපි ගන්න හැම අරමුණක් එක්කම අපි ගැටීමක් ඇති කරගන්නවා. වෙනස් වෙන හැම අරමුණක් එක්කම ගැටීමක් ඇති කරගන්නවා. ඒ ගැටීම ඇති කරගෙන ටිකක් වෙලා යද්දි ඒකට ඇලීමක් ඇති කරගන්නවා. මේ විදිහට ඒ ටික දකින්නවත් ඔය මට්ටමට අපි සියුම් කරගත්තට පස්සේ තමයි තේරෙන්නේ අකුළු මේ කොච්චර මේ අපි මේ ප්‍රතික්‍රියා කරනවද නැත්නම් ප්‍රතික්ෂේප කරනවද එන අරමුණු කියලා. නමුත් ඒක පොඩ්ඩක් බලන් ගියාම ඒකත් ආනාපානෙට වෙන දෙයක් තමයි ඒකටත් වෙන්නේ. ඒකත් ටිකකින් නැති වෙලා යනවා. ඊට පස්සේ උන් ආය ආනාපානෙ. ඒ වගේ එන මේ ඒකත් ස්පර්ශයක්. ඒ වගේම සද්ද රූප හැම දෙයකම මේ එකම ක්‍රියාදාමයේ සිදු වෙන්නේ. ඇතුළත කතාවත් එහෙමයි. ඇති වෙනවා නැති වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා මේ ඒක දිහා බලන් හිටියොත් ඒක වෙන වදයක් වෙනවා. ඒක පැත්තකින් ඔහේ යන්න දුන්නාට පස්සේ ආ පැත්තකින් යනවා. ආනාපානෙ වෙනම පැත්තකින් යනවා. ඉතින් මේ දේවල් එකම ක්‍රියාදාමයේ සිදු වෙන්නේ. ඉතින් එකක් දිහා බලන් හිටියට පස්සේ තේරෙනවා මේක මේ ඒකම දිගටම බලන් හිටියට පස්සේ තේරෙනවා මේ හැම අරමුණකම තියෙන නීරසකම මේ වැඩක් නැතිකම විරාගය නැත්තම් මේක මේ නැති වෙලා යන හැටි ඒ සිදුවෙන ක්‍රියාදාමය මේ ඇතිවීම නැතිවීම පැවතීම ඒ හැම දෙයක්ම එකකින් බලලා අනික් හැම දෙයකම සිදුවෙන්නේ ඕක තමයි කියන එක මේ ওই විදිහට බලපුවාම තේරෙනවා. ඉතින් දිගටම ওই විදිහට කරගෙන යන්න පුළුවන් තරම් අර ඒ කාර්මුණක සිද්ධියත් හොඳට දැක ගන්න මේ කොහොමද මේ ආනාපානේ නැති වෙලා ගියාට පස්සේ මේ වෙන වෙන දේවල් වලට ඔළුව යන්නේ ඒ ගිහාම මොකද්ද වෙන්නේ ඊට පස්සේ ඒකෙන් පස්සෙත් ආයේ නැවතත් ඒ නැතිවීමෙන් පස්සේ කොහරද යන්නේ ඒ නැති වුණාට පස්සේ ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න පුළුවන්ද මේ නැති වුණා කියලා දැනගෙන ඒක පිළිබඳම අවධානයෙන් ඉන්න පුළුවන්ද නැත්නම් ආනාපානේ නැති වුණා ආනාපානේ පිළිබඳ හොඳ අවධානයෙන් හිටියාම ඒක සියුම්ම තියෙනවා ඒ වගේ මේ හොඳට බලන්න එකක් අරගෙන අර බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඒකත් කරලා ඔය වගේ පොදුවේ ඔක්කොම පේන වෙලාවක් තියෙනවා. ඒකත් හොඳට බලලා දිගටම කරගෙන ගිහලා වාර්තා කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. අර හිතේ ස්වභාවය හොඳට අවබෝධ කරගන්න හොඳ අවස්ථාවක් තමයි ඇවිල්ලා තියෙන්නේ.
එමයි ස්වාමීන් වහන්සේ බොහොමත් පින් ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ තව වාර්තාවක් මේ ස්වාමීන් වහන්සේ ටෙස්ට් කරාද දන්නෙත් නෑ. අර Google Form එක අපිට එනවද කියලා ඇවිදිනවා කියලා දීලා තියෙනවා. ඇවිදීම කියලා ලියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ වාර්තාව ලියන කොටසේ ඒ අරින්න වෙන මොනවාක්වත් ඉදිරිපත් කරලා නෑ. ඉතින් අපි ඉල්ලා සිටිනවා අද දවසේ අපි ඉදිරිපත් කරා ස්වාමීන් වහන්සේ මූලික සතිමත් ඇවිදීම සහ සතිමත් සක්ම පරියංක පිළිබඳ වීඩියෝ සහ උපදෙස් පත්‍රිකා. එය නැවත බලලා ප්‍රැක්ටිස් කරලා අපිට වාර්තා කරන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. වාචික ප්‍රශ්න ඇහිමට අවස්ථාවක් දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
ඔව් අපිට කාලය තියෙනවානේ. අපි දෙමු අවස්ථාව.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සම්බන්ධ වී සිටින සියලු දෙනාගෙම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තමුන්ට වාචිකව ගැටලුවක් ඉදිරිපත් කිරීමට හෝ ප්‍රකාශයක් කිරීමට අවශ්‍යතාව දැන් ලබා දෙන්න පුළුවන්. Zoom හෑන්ඩ් එක ක්ලික් කරලා ඒ බව අපිට දැනුවත් කරන්න. කවුරුවත් අත ඔසලා නැහැ ස්වාමීන් වහන්ස.
ඒකනේ නැන්නේ
ස්වාමීන් වහන්ස. මම පොඩි මගේ අත්දැකීමක් පහුගිය සතියක වෙච්ච දෙයක් ඉදිරිපත් කරන්න මට පොඩි අවස්ථාවක් ඉල්ලා සිටිනවා.
ඔව්.
අපේ ස්වාමීන් වහන්ස අයියා ලංකාවේ ටිකක් දේශපාලනයට සම්බන්ධයි. පහුගිය දවසක පොඩි කතාවක් ගිහිලා මට සෑහෙන්න බැන්නා ඉතින්. පහුගිය සතියේ අපේ අම්මත් අහගෙන ඉන්නවා ළඟ. අයියා බැන්නට පස්සේ මම ඉතින් මුකුත් කිව්වේ නෑ ස්වාමීන් වහන්ස අහගෙනම හිටියා. ලැබුණාට පස්සේ අම්මට පොඩ්ඩක් දුක හිතිලා මට කිව්වා ඉතින් ගණන් ගන්න එපා. ඉතින් ලොකු පුතාලේ ස්වාමීන් වහන්සේ බයින්නේ ඉතින් අම්මා හරි ආදරෙයි. මුකුත් කියලා තුනට කියලා ඉතින් මට ස්වාමීන් වහන්සේ මං අහගෙන හිටියට මං දන්නවා දැන් අර මගේ හිතෙන් අර ප්‍රියක් කරන්න එන දේ මට පේනවා ස්වාමීන් වහන්සේ දැන් මේක එනවා අර ඇඟ පොඩ්ඩක් රත් වෙන්න එනවා. ඕනම් අර මං මටම කියා ගන්නවා වගේ දැන් ඔහොම හිටපන් ඔහොම හිටපන් අහගෙන කියන්න වගේ මම කියනවා දැන් ස්වාමීන් වහන්සේ කියලා මට අන්තිමට දැන් එයා කතා කරලා ඉවරා මට මුකුත් දුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ පොඩි හිනාවක් ගියේ. ඊට පස්සේ අම්ම කතා කරා ස්වාමීන් වහන්සේ අම්මා කතා කරලා මේ අම්මා නිකන් මගෙන් සමාව ගන්නවා කියලා මං කිව්වා අම්මා එහෙම මොකටද මට කියන්නේ එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ මං අහගෙන හිටියා එයා කතා කරන විදිය එයා ලංකාවේ දේශපාලකයෝ යත් මගේ සහෝදරයනට යත් එහෙම තමයි කියලා ඉතින් ස්වාමීන් වහන්සේ මට සන්තෝෂ වුණේ පස්සේ අර එකම පවුලක ඉපදුනත් මම මේ සතිය පුරුදු කළ මේක දකින විදියයි එයා අපි ජනතාවට සේවය කරන්න ගිහිල්ලා මේ තමුන්ගේ සහෝදරයටත් මේ විදිහට කතා කරනවාද කියන දෙයයි ඉතින් මට අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගැන වගේ අපේ තාත්ත නෑ ස්වාමීන් වහන්සේ අර පියෙක් වගේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නවයි කියන හැඟීමත් සතිය දියුණු කිරීමට උන් ස්වාමීන් වහන්සේගෙන් ලැබිච්ච ඉදේත් මට පස්සේ සිහි වුණා ස්වාමීන් වහන්සේ
එච්චර තමයි තියෙන්නේ ඉතින් දාමේ මේ ඔය ඔය මේ දේශපාලනය විතරක් නෙමේ මාධ්‍ය දේශපාලනය ඕ වගේ හැම දෙයකම මේ සමහර ව්‍යාපාර ඒ හැම දෙයකම ගියාට පස්සේ ආයෙත් ගන්න දෙයක් නැහැ. ඒක මේ මේ සහෝදරයාට විතරක් නෙමේ දෙමාපියන්ටත් අන්තිමට ඒ දේ තමයි මේ වෙන්නේ. දෙමාපියෝ ගැනත් එච්චරම සැලකිල්ලක් නැති මට්ටමටම දේශපාලනය ගියාට පස්සේ ඒ පැත්ත වෙනවා. ඉතින් ඒක ලංකාවේ කොහොමදත් මේ ජනාධිපති නෙමෙයිනේ නේ අයියා
නෑ
ලොකු ලොකු පුතා කිව්වා මේකයි මම බැලුවේ මේ කොහොමරි මේ ඉතින් ඔ ඒක තමයි මේ මොන දේ කරත් අර තමන්ගේ තියෙන අහිංසකකම නිහතමානීකම බිමට බහිනකම එන්නෙන්න නැති වෙන එක තමයි ඔය තියෙන හැම පැත්තකම මේ මඩනම් දැක්ක දේ හැම පැත්තකම ඒක ගිහි නෙමෙයි පැවිදුණත් එච්චර තමයි පැවිදුණත් වැඩිපුර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එන්නෙන්න තමන්ගේ ළඟම හිටිය පැවිදි වෙච්ච සහෝදරයා මතකත් නැහැ ගුරුවරයා මතකත් නැහැ ගුරුවරයාගෙන් ගුරුවරයා අදාළත් නැහැ ගුරුවරයාට උඩින් යන මට්ටමක් හැම තැනම තියෙනවා. ඉතින් ඒක ගිහි අපි මම හිතුවේ ගිහිව විතරයි මේක තියෙන්නේ කියලා. නැත්තම් මේ හැම තැනම එහෙම තමයි. ඒකින්ද අර අර එතකොට ඒක වෙනම පැත්තක් නිවන් මාර්ගයේ වෙනම පැත්තක්. ඒක තේරුම් ගන්නත් සෑහෙන්න මේ මේ උපන් ලාභයක් තියෙන්න ඕනේ ඉතින් මේ පැත්තට යනවායි කියන එක.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ගොඩක්ම සන්තෝෂ වුණා ස්වාමීන් වහන්සේ. ඉතින් මට අර ඔය වගේ ඉතින් පොඩි පොඩි අර ටෙස්ට් එනවා ස්වාමීන් වහන්සේ. අර ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඉතින් ඉගෙන ගත්තට වැඩක් නැහැනේ මේ ටෙස්ට් එකටත් අපි මුහුණ දෙන්න එපයි කියලා නේද එක්සෑම් එකට.
නැත්නම් එක්සෑම් ලියන්න නැති මේ 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 ඉගෙන ගනිල්ලක් තමයි ජීවිතේ කියන්නේ.
ජීවිතේ කවුරුත් අත ඔසල නැහැ ස්වාමීන් වහන්සේ වෙන අදහස් ඉදිරිපත් කරන්න හෝ.
ඔව් නේද ඒක.
නාමන්ත ඉන්නවා ස්වාමීන් වහන්සේ මම හිතන්නේ යම් අදහසක් ඉදිරිපත් කිරීමට වෙන්නේ නැති නාමන්ත ඔයාට අවස්ථාව.
බොහොම පින්නදී බොහොම තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම සේව කටහඬ අහන්න සතුටුයි මේ වැඩසටහනේදී ආපෝ මේ ඔබ වහන්සේ හොඳින් ඉන්නවා කියලා හිතනවා. මේ මට ස්වාමීන් වහන්සේ නදීප් කිව්වත් වගේ දැන් මේ ලංකාවේ තොරතුරු ඉතින් එනවනේ අපේ හිතෙත් කුතුහලයක් තියෙනවා මොකද්ද වෙන්නේ කියලා. මේ මට දැන් තේරෙනවා මම කේන්ති ගන්න නැතුව හිටිය දෙන්න මට හරියට කේන්ති යන දේශපාලඥයන්ගේ මේ සමහර අය දේශපාලඥයන් මතක් වෙනකොට ලංකාවේ මම හිතන්නේ පොදුවේ හැමෝටම මේ මේ කාරණාව පොදු කාරණාවක් මට විතරක් නෙමෙයි. උසවෙනස් ඉතින් දැන් අර දැන් ද්වේෂයක් ඇති වුණත් ඕක සතිය දෙකක් තියේදී සමහර විට නිවිල යනවා. සමහර විට සති මාස දෙක තුනක් තියේදීත් නිවිල යනවා. ඒත් දැන් මේ ප්‍රශ්නත් එක දිගට තියෙන හින්දා මම හිතන්නේ නිවෙන්නේ නැති මට මේ අරමුණු වෙන විදිහට මේ ද්වේෂය තියෙනවා. ඉතින් සමහරවිට මානසික ආතතිය වැඩි වෙලා මානසික අවපාතයක් ඇති වෙන මට්ටමට උනත් කෙනෙක්ට මේක එන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාවේ ජීවත් වෙන කෙනෙක්ට නම් මට තොරතුරු ලැබිලා පමණක් මෙච්චර මෙහෙම ද්වේෂයක් ඇති වෙනවා නම් මට හිතාගන්න අමාරුයි ලංකාවේට කොච්චර එන දේශයේ හිතාගන්න අමාරුයි වගේ හිතෙනවා. ඉතින් එතන දිසොයින්න සර එකම අරමුණ නැවත නැවතිලා පීඩා කරනකොට තද දේශයක් ඇති වෙනකොට ඒක ටිකක් මොකද කරන්න ඕන සොයින්නස දැන් ඒක දිහා බලාගෙන ඉන්නවා. නමුත් මේක නිවිලක් යනවා. එතකොට ආයි ඒක වෙනවා, ආයි නිවෙනවා ටිකක්. ආයි බලාගෙන ඉඳීම නිසාම නිවිල ගියත් ආපහු තව ඒ විදිහ මේකක් පැතිකඩකින් කරකිලා යනවා. ඉතින් කාත් එක්ක හරි කතා කරලා ඉතින් ඕක කතා කරන්නත් යදෙනවා. ඒ වගේ එතනකදී හරි අමාරු සොයින්නස සර ඒ බලාගෙන ඉන්න හිතේ තියෙන කෝණේ දැක්ම පවා මේ බෑ වෙනවා වගේ එකක් තියෙන්නේ. නිකන් ටයර් එකේ තුලම් බහලා යන මට්ටමල දැන් මේකේ බලාගෙන ඉඳලා ඒ තීවරයක් වෙන්නේ. ඉතින් මොකෝ කරන්නේ සමින්නාසි අවස්ථාවල
ඒකේදී හය ඕක තමයි ප්‍රායෝගික ප්‍රශ්නේ. ඕක හැමෝටම තියෙන ප්‍රශ්නේ. මෙහි සමහර සමින්නාසි කියන හොඳ අත්දැකීමක් ආවේ. ඉතින් ඒ සමින්නාසි සිවුරු අරින මට්ටමට ගියේ මේ ඒ සමින්නාසිත් කිව්වේ මේ පොඩි හාමුදුරු කෙනෙක් මේ සමින්නාස මට මේ අයින් කරන්න බැරි තද බල මේ දේශයක් යටින් යනවා, මේකට මොකද කළ යුත්තේ කියලා. ඉතින් ඒ බලපුවාම ඊට පස්සේ මට ගොඩක් ඉතින් ওই කතා බහ කරන හැමෝගෙම වගේ ඕක තමයි තියෙන්නේ. මේ කියන්නේ අපිත් ඇතුළත්ව හැම කෙනාගේම මොකක් හරි ආවට පස්සේ මේ ප්‍රපංචය ඒ තරම් හරිම භයානකයි. අපිව සංසාරේ අරන් යන්නෙත් ඒ ප්‍රපංච ටික. ඒ මේ අපිව මේ මිනි මරන්නේ නැත්තම් සුයිසයිඩ් කරගන්නේ නැත්තම් බිස්සු වට්ටන්නේ හැම දෙයක්ම මෙන්න මේ ඇතුළත තියෙන ඔය මේ සියුම්ම මේවා එක හැමෝගෙම තියෙනවා. ආයේ කවුරුවත් බේරිලා නැහැ. හැමෝගෙම තියෙනවා. ඉතින් ඒකෙදි මන් දැක්කේ සබ්බාසව සූත්‍රයේදී ඔය යටවම තියෙන මට්ටමකින් ඔය එන්නේ. එතකොට අපේ මේ ආශ්‍රව මට්ටමෙන්ම ඕක මේ රාගයේ දේශයේ දෙපැත්තට කරකෝ යටින්දම්ම දෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ, ඒක පේන්නේත් නැහැ. ඒක අර යටට සියුම් කරාට පස්සේ තමයි තේරෙන්නේ මේ සිතුවිල්ලක් එනවා, ඒක අල්ලා ගන්නවා, ඒකෙන් ප්‍රපංච හදනවා කියන එක තේරෙන්නේ. මේ සෑහෙන දුරට අපි මේ හිත මේ නවත්තන්න ඕනේ. يعني හිත සතිමත් කළා, සිත වේගවත් කළා. මේ සිත ඇතුළත වැඩ කරන වේගය පේන මට්ටමටම සතිමත් වුණා පස්සෙම ඒක පේන්නේ. නමුත් මේක මේක දවස් ගණන් මාස ගණන් තියෙනවා අපිට ඒක හරි අමාරුයි. ඒකට සතිමත් වුණොත් ඒ තවත් තරහ වැඩි වෙනවා. ඉතින් මේකෙදි සබ්බාසව සූත්‍රය කියන විදිහට මේ අවස්ථාවකදී පුළුවන් තරම් මේ මේ ඒ තරහ ගන්නනේ ඒ දේශපාලන කිසිම දෙයක් බලන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒක මොකද වෙන්නේ කියන එක හරි YouTube එකෙන් හරි ඉන්ටර්නෙට් එකෙන් හරි ප්‍රෝට් නිවුස් වලින් හරි බලන්න කිව්වොත් මේකට තව පෝරක් වැටෙනවා. එතකොට මුලින්ම මේක දැකලා තියෙනවා. ඉස්ලාම දස්සනායි පහතබ්බා තමයි මේ ඉස්ලාම මේක මගේ මේක යට දේශයක් තියෙනවා. හරි වේගෙන් වැඩ කරන එක දිගට යන දේශයක් තියෙනවා. එක දිගටත් නෙමෙයි මේ කැරි කැරි යන්නේ. නමුත් අර ඒක අපි මේ ඇඳලා ගත්තට පස්සේ එක දිගට යනවා වගේ පේනවා. ඉතින් ඒකෙදි ඒකට පෝර දාන කිසිම වීඩියෝ එකක් කිසිම කතාවක් කිසිම දෙයක් ඒක පිළිබඳ කරන්න හොඳ නැහැ. දැන් අපි බේරිලා ඉන්නේ, අපිත් ඔතන තමයි ඉන්නේ. අපි බේරිලා ඉන්නේ, අපිට ඕව කතා කරන්න මෙහි ওই මාතුකාව ඇදිලා ගන්නෙ නැහැ. එන්නේ නැහැ. ඒ කියන්නේ කවුරුවත් ඒ කියන්නේ මොකක් හරි උග්‍ර ප්‍රශ්නයක් ආවොත් කතා කරන ඇරෙන්න මේ කතා කරන්නේ. එතකොට අපිට ඒක කැඩෙනවා වෙන. නමුත් අපිට මෙහි තියෙන ප්‍රශ්නයක් අපි කතා කරනවා. ඉතින් ඒකෙදි මන්නම් කරන්නේ මේ අපි කිව්ව විදිහට පුළුවන් තරම් මග අරිනවා. ඒ තැන් කවුරු හරි ඔය පිළිබඳව කතා කරන්න එනවා නම් මග අරිනවා. ඊට පස්සේ සමහර තැන් තියෙනවා මේ සමාල්ලාවට රැයට සමාල්ලාවට ඒ වගේ ලොකු මේකක් ආවොත් නිින්ද යන්නේ නැහැ. එතකොට නිින්ද යන්නේ නැහැ කියලා අපි ඒක පිළිබඳ ආතතියක් ගත්තොත් ඒකත් වැඩි වෙනවා. එතකොට ඒ වගේ තැන් වලදී හරි නිින්ද කියන ප්‍රශ්නයක් නැහැ. ඉතින් මං ඉන්නවනේ, තමයි මැරිලා නැහැ නේ කියලා අර ඉවසන එක මග අරින එක. ඊට පස්සේ මේ ඒවට සම්බන්ධ ඩිවයිස් නැත්තම් ඔය මේවා පිළිබඳ ඒ දේශයේම වැඩි වෙන මේ මොන හරි ඩිවයිස් පාවිච්චි කරන ඒවා ප්‍රතික්ෂේප කරලා ඒවා අයින් කරලා මේ විදිහට අපි ඒ ටික මග අරින්න ඕනේ. ඒක පුළුවන් තරම් ඉවසලා ඒ ටික කොහොම හරි ක්ලියර් කරගන්න ඕනේ. මේ පරිසරය හදාගන්න ඕනේ. මේ ඒක ඇති වෙන්නේ නැති මට්ටමට, ඒ දේවල් පේන්නේ නැති මට්ටමට. ඊට පස්සේ තමයි ඔන්න භාවනාවෙන් චුට්ට 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 මේක මේ දැකලා මේක මේ හොඳටම දැකීමෙන් තා මේවට යන්නේ අපේම තියෙන තණ්හාව මේ දුකට තියෙන පුදුම කෑදරකමක් තියෙනවා. අපි මේ ප්‍රශ්නවලට පුදුම කෑදරකමක් තියෙනවා. ඒ අන්න ඒක දැකලා ඒක තුලින්ම තමන්ගේම තියෙන තණ්හාව කඩාගෙන තමයි ඕක කරන්න ඕනේ. ඕක ලොකු ප්‍රොසෙස් එකක්. ලොකු ප්‍රොසෙස් එකක්. හැබැයි මේ දැක ගන්න ඕනේ මේ මේ මේවා දේවල් මේ පුළුවන් තරම් මේ නොබලන තරමට තමන් බේරිලා. ඒකෙ හින්දා මේ මේ හොඳට දැක්ක දෙයක් තමයි මේ ලංකාවේ මේ මෑතකදී සිදුවෙච්ච සිදුවීම් ගොඩක් ගත්තට පස්සේ ඒ පොඩි ළමයෙක් මැරුවා නම් කවුරු හරි පොඩි ළමයෙක් මරලා ඒක වීඩියෝ මොනවා හරි ඒ කියන්නේ නිවුස් වල හරි කොහේ හරි මේ මේ ඉන්ටර්නෙට් එකේ මේ සෝෂල් මීඩියා වල ගියා නම් මෙන්න මෙහෙම සිද්ධියක් වුණා කියලා ඒ සිද්ධි තවත් වැඩි වෙන එක තමයි වෙන්නේ. කවදාවත් ඒව අඩු වෙන එක නෙමෙයි වෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් මේ නිවුස් වලට ඕනේ මීඩියා එකට ඕනේ ඒක උලුප්පල දක්වන්න. ඒ දක්වපු ගමන්ම ඒ වගේ ප්‍රශ්න ගොඩාක් වැඩි වෙනවා. අන්න ඒ වගේ මේ මේ දේවල් බැලීම සහ මේ දේවල් පෙන්වීම තුළ පුදුමාකාර පරිහානියක් තියෙනවා. මේවා නැති කාලේ අනන්තවත් සතුටින් ඉඳලා තියෙනවා මිනිස්සු. ඒකෙ හින්දා මේ මේ බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ මීඩියා කියන එකෙන් පොලිටිසියන්ලගෙන් පොලිටිකල් වලින් හැම දෙයකින්ම අපි පරිස්සම් වෙලා අපිට කොච්චර කරත් ඔය සාමාන්‍ය ජීවිතයකදී අමාරුයි. නමුත් අපි බේරිච්ච මේ පරිසං වෙච්ච තරමට ඔය ඔය தත්ත්වේ මේවා කරගන්න පුළුවන්. මොනවද කියන්න තියෙන්නේ?
එහිමයි සොයනස්. දැන් මම ඔබවහන්සේ කියන ඒවා ගොඩ දුරකට කරනවා. ඒ කියන්නේ අර හිතේ ශක්තියක් නැත්තම් ඒක දරාගන්න මම ඔය නිවුස් සාමාන්‍යයෙන් බලන එක මේ ඒ මොහොතට නවත්තලා අහක බලන එකත් කරනවා. ඊළඟට අර නිකන් අනේ මන්ද ඒක නිකන් මම හිතනවා ඉතින් ටිකක් අර මම යා ටිකක් මේ පෙරමුණ ගන්න වෙලාවට හිතන දැන් නම් ප්‍රඥාව ටිකක් හිතේ ප්‍රඥාවට අනුකූල සිතුවිලි හිතේ තියෙනවා. දැන් මේක පොඩ්ඩක් ආයි විමසිල්ලෙන් බලලා මොකද වෙන්නේ කියලා නිකන් යථා තත්ත්වය ගැන අවබෝධයක් ගන්න කියලා හිතලාගෙන යනකොට ඉතින් එතනින් ලැබෙන තොරතුරු මේ අසල්තක තුරු පැත්තට යන තොරතුරු ලැබෙනකොට ආපුවර තද ද්වේෂය තියෙනවා. මේ මේ මේක සිදු කරපු පිරිස ගැන ලොකු ද්වේෂයක් හිතේ ඇතිවෙනවා. ඉතින් එතනදී මට හිතන්නේ සමින්නාස දැන් බලන්නත් වෙන්නේ නිසා දැන් ගිහි ජීවිතයක ඉන්නකොට අපිට ඒක බලන්න වෙනවනේ. ඉතින් ඒ හින්දා එහෙම බලන සීමා සහිතව ওই කාරණාව දිහා තොරතුරු ගණිද්දි සහ එවුමාරුව සිද්ධ වෙද්දිත් සමහර වෙලාවට මට තේරෙලා තියෙනවා මේ මේ යමක් හොඳ තත්වයෙන් පැවතුනා නම් හොඳයි කියලා කියන අර භවතණ්හා වගේ හිතේ තියෙන තණ්හාව ඕකේ මුල තියෙන ওই ද්වේෂේ මුලක් තියෙනවා. يعني සාධාරණකමක් වගේ එකක් ඉතින් තණ්හාවට ඇයිදීනේ. සාධාරණ තත්වයක් ලෝකයේ තුලින් බලාපොරොත්තු වෙන එක තමන්ගේ තුල තියෙන තණ්හාවක් කියන එක සමහර වෙලාවට නිකන් අර මේ කළු බලාකුළු තියනස්සේ අකුණක් ගන්නවා වගේ යන්තම් පෙනෙන වෙලාවක් තියෙනවා. ඒ සයින්න්ස් කියන හැටියට එතකොට මෙහෙම සයින්න්ස් බැලුවොත් හරියද? එහෙම ද්වේෂයක් ඇති වෙන එකෙත් මුල මගේ තුල ක්‍රියාත්මක වෙන තණ්හාව කියලා කියලා හිතන එක හරියද? එහෙම හිතුවොත් ඔක ටිකක් හිත බේර ගන්න පුළුවන් කමක් තියෙවිද සයින්න්ස් ලොකු ද්වේෂවලට එන්නේ නැතුව?
ඔව් එච්චරයි එච්චරයි. ඒකෙදි අර මේ ආනන්ද බලංගොඩ ආනන්ද මෛත්‍රී හමුතුරු ලොකු සයින්න්ස්ට කියපු උපදෙස් තුනක් තියෙනවානේ. මේ මහානකම කරනවා නම් පට්ට අසාධාරණයක් වෙදී ලොකු අසාධාරණයක් වෙදී ඒක දැක්කේ නැහැ වගේ ඉන්න බලන් ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් මම මහාන වෙච්ච මුල සියලුම දෙනා මම විතරක් නෙමෙයි හැම දෙනාම මේක ඇතුලේ තියෙන අසාධාරණකම් වලට ෆයිට් කරනවා. කතා කරනවා තැන් තැන් වල කතා කරනවා. ඉතින් සමහර සාමින්නාසලා බයිනවා මේ මේ සාමින්නාසලා මාර මේ මේ මෙහෙම මොකද්ද මේ මෙතෙන්ට ඇවිල්ලත් මේක මෙහෙම මෙහෙම කියලා. ඉතින් අපි එක එක කෙනාට බයින එක තමයි අයි මුල කාලේදී සාමනීර කාලේදී කරන්නේ තැන් තැන් වල. ඊට පස්සේ අනේ වස් දෙක තුන යද්දි තමයි තේරෙන්නේ මේ සාමින්නාසලා කොච්චර හරිද අපි කොච්චර වැරදිද කියලා බලපුවාම අර මේ අපේම තියෙන නොදැනුවත්කම අංක එක. අනිත් එක තමයි අපේම තියෙන තණ්හාව ගොඩාක් බලාපොරොත්තු තියන් ඉන්නවා. කෙනෙක්ට උදව් කරොත් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු ඇති වෙනවා මේ මේ කෙනා අපිට මේ මේ විදිහට ප්‍රතිඋපකාර කරයි මෙයා අපි කියන දේ අහන්න ඕනේ කියන ඒ වගේ ලොකු දේවල් ටිකක් අපේ තියෙන හින්දා තමයි ඒක හින්දා තමයි මේ කම්පා වෙන්නේ. සාමාන්‍ය කියන රාධන් වහන්සේ කෙනෙක්ට කකුල් දෙක යට හෙනයක් ගැහුවත් අහපෝ හැරිලවත් බලන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කම්පා වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක පිළිබඳව ලොකු ගැහැඟීමක් නැහැ. නමුත් අපිට මේ චූටි දැන් ඔස්ට්‍රේලියාව ඉන්නේ ලංකාවේ සිදුවෙන දේකට පවා අපිට ඒක කම්පා වෙනවා. ඒ කියන්නේ ඒක තුල අපි ජීවත් වෙනවා. ඒක 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 අපේම තියෙන තණ්හාව. මේ ඒ තණ්හාවේ අනිත් පැත්ත තමයි ඉතින් ওই ද්වේෂය ඇති වෙන්නත් මුල. එතකොට අපි දැනගන්න ඒක දැකගත්තොත් තමයි ලොකු මේ මේ වාසියක් වෙන්නේ. නැත්තම් අපි කවුරු හරි කියනවටනේ මේවා හිතන්නේ නැත්තේ මේවා බලන්නේ නැත්තේ. නමුත් ඒක දැකගන්න එක ලොකු දෙයක්. ඒක දැකගන්න මේ හොඳට බලන්න ඕනේ. ඒක විශ්ලේෂණය කළා. මොකද්ද මට තියෙන ප්‍රශ්නේ දැන්? මට මොකද්ද අඩු උනේ? මට මොකද දැන් මගේ මගේ ජීවිතේ මොනවද අඩු වුනේ? මට කාලා ඇඳලා ඉඳ මදිද මට මේ මට ජීවත් වෙන්න මදිද මේ 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 මට මේ තියෙන මේ මේ මේව කරුණු ටික මගේ පරිසරය. ඒ බලපුවම අනේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අර අපේම පොඩ්ඩක් නැට්ට පාගෙන තමයි තියෙන්නේ. ඉතින් හැබැයි ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා තමයි. අද පින්ඩපාතේ ගියා මේ දවස් ටික හැමදාම පින්ඩපාතේ යද්දි ගමට පින්ඩපාතේ යද්දි මේ උයල නැහැ. අද ගෙදරකට ගියා උයල නැහැ කියලා මට හොඳටම තේරෙනවා. එතකොට මටත් අප්සෙට් දැන් ඒකේට ඉස්සරහා ඉන්න බොහොම දුප්පත් ගියක්. ඊට පස්සේ මම පොඩ්ඩක් ඉඳලා කට්ටිය හිට මේච්ච ගම මම හිමීට අහපෝ ආවා. අහපෝ ඇවිල්ලා අනික් ගෙවල් වලට ගිහිලා අහපෝ නිස්ස මේ මේ නිස්සරණයට එද්දි පොඩි ළමයෙක් බයිසිකලයක කඩේ ගිහිල්ලා අලි කෙහෙල් ඇවරියකුයි බිස්කට් පැකට් තුනකුයි ගේනවා. දැන් මේ ඊට පස්සේ නැවැත්තුවා මාව දැකලා. සාමින්නාස අපේ ගෙදරට වැඩියා. අපිට දෙන්න දෙයක් තිබ්බේ නැහැ, ඉවිලා තිබ්බේ නැහැ. මං කව පුතේ අද ඉරිදානේ. ඉතින් මං දන්නවා මේ ප්‍රශ්නයක් නැහැ ඔකෙන් කෙහෙ කේ මේ සාමින්නාස තමයි මේ කෙහෙල් ඇවරීම ගෙනාවේ කිව්වා. මම ඉතින් කෙහෙකට දෙයක් අරගෙන මේ ළමයා යන්නෙම නැහැ මේ ඇවරීම දෙන්න හදනවා. ඉතින් මම දන්නවා මේ කෙහෙල් ඇවරියක් කන්ද නැහැ මේ මිනිසුන්ට සල්ලි. මේ බිස්කට් පැකට් තුනම දෙන්න හදනවා. ඉතින් මම බැලුවේ මේ මිනිසුන්ගේ තියෙන මේ මේ ශ්‍රද්ධාව මේවා කාලා අපි කොහොමද ජීවත් වෙන්නේ සහ මේ 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 මිනිසුන්ටත් නැතුව තමයි මේ දෙන්නේ. නැතුව මේ මේ තිබිලා නෙමේ දෙන්නේ. හැම ගෙදරකම අපි යනවා නම් තමයි බත් ටිකක් උයන්නේ. ඒත් අහනවා මේ සාමිනාස හෙටත් වඩිනවද කියලා. ඉතින් කඳුළු වෙනවා සමහරවට. ඇයි දැන් මේ 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 බත් ටිකක් නැතුව ඉද්දි මේ අපි වෙනුවෙන් බත් ටිකක් උයද්දි. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක තමයි අද තියෙන්නේ. නමුත් මේ ඒවා මේ ඒවා සංවේගයට අරගෙන අපි ඒවා මේ ප්‍රයෝජනට ගන්න ඕනේ අපේ නිවනටම. අනේ දෙයනේ ඉතින් මෙහෙම කරලා අපි කොහොමද මේවා කරන්නේ කියලා ඒකට ටිකක් වැඩිපුර භාවනා කරන්නේ කැරෙන්න. අනේ මේක කරන රටේ මෙහෙමනේ මෙහෙමනේ කියලා අර කරද්දී බුදුරජාණන් වහන්සේටත් හිතුණානේ මේ මේ බදු අය කරලා මේ මේ මිනිස්සුන්ව පීඩා කරන මේ රජයේ මේ 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 නායකයෝ මේ මේ මේවා ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතද්දිම මාරයා පිටිපස්සෙන් ඉඳන් ඒකනේ මං කිව්වේ පොඩ්ඩක් අපි මේ ගිහිල්ලා මේක හදමු කියන තැන මේ කියද්දි බලද්දි පිටිපස්සෙන් හැරලා බලද්දි මාරයා මේ කියන්නේ. ඒකෙන් හින්දා අපිටත් එච්චරමයි අපිටත් එනවා මේ මේ ඒක සාධාරණයි මේ සිතුවිල්ල. ඒ විතරේ බුදුරජාණන් වහන්සේට ආවනම් අපිටත් හිතෙන එක මේ මේවයි මේ මේ මිනිස්සු මොකද්ද මේ කරන්නේ කියන එක හිතෙන එක සාධාරණයි. හැබැයි ඒක ගොඩාක් අරගෙන ප්‍රපංච කරලා මේවට මේ මේ අර නැට්ට පා ගන්න ගතිය වැඩි වෙන්නේ අපේ තියෙන මමත්වයයි තියෙන තණ්හාවයි. ඒක හොඳට දැකගෙන මේ මේ සංවේගය ඇති කරගන්න ඕනේ. අම්මෝ මේ වගේ ජීවිතයකට නැවතන් නොවේවා කියලා පුළුවන් තරම් ඒකෙන් අයින් වෙන්න උත්සාහ කරන එක භාවනා පැත්තට යොමු කරගන්න එක තමයි තියෙන එකම විසඳුම. නැද්ද මං අහන්නේ?
එහෙමයි සොයනස. මට දැන් තේරෙනවා මම මෙහෙම සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. මොකද මේ ලංකාවේ දේවල් මෙහෙම සාකච්ඡා කරන එක මේව වෙන්නේ නැහැ කියලා. නමුත් අර ප්‍රපංච ඔසේ හරි මට දෙන පළවෙනි ශිල්පදේ මුල් බුරුල් වෙන මට්ටමට දැන් කේන්ති ඇවිල්ලා තියෙන
සාමාන්‍යයෙන්. ඒක 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 ඇත්තමයි.
ඒක ස්වභාවිකයි හැමෝටම.
ඒක අනික ඕක කියන එක වටිනවා. ඒ කියන එක වටිනවා. ඒක එතකොට මේ තව කී දිනෙට ඔක සුද්ධ වෙනවද?
ඔව්. ඒ කියන්නේ මම සාමාන්‍ය ශිල්පද සමාදන් ඉන්නේ ටිකක් බල සම්පන්නව. ඉතින් පළවෙනි ශිල්පදේ මේ පවාරණේ විය හැකි ලෙස සමාදන් විය යුතුද කියන ප්‍රශ්නේ කාලෙන් කාලෙට එනවා. විශේෂයෙන් වකරිය අකටයුතු දේවල් අහන්න ලැබෙනකොට. ඉතින් අර මං හිතේ හින්ද මේ හින්ද ඒක ඔබ වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කළ යුතුයි කියලා මෙහෙම මට්ටමකට ද්වේෂය සකස් වෙන එක මේ ඒකයි සොයනස. ඉතින් හොඳයි සොයනස මම එහෙම ඒ විදිහට බලන්න. මම හිතන්නේ ඔබ වහන්සේගේ පිළිතුර ඊටම මේ විචිත්‍රයි. මොකද තණ්හාව නිසා තමයි අර මේව එන්නේ කියන එක එහෙම අදහස එන එක බලන්න පුළුවන් නම් ඒක ලොකු හැකියාවක්. ඒක ඒ අනුව උත්සාහ කරලා බලන්න සොයනස.
අනිවාර්යෙන් අනිවාර්යෙන්
මට විශ්වාසය එහෙම කරොත් මේකට මේ සොලියුෂන් එක තියෙවි කියලා.
ඔව් මොකද අපි දැන් ගියාත්මේ ඔයයි මා එක තැනක ඉඳලා ඔයා මොනව හරි හිතන්නකෝ මොනව හරි මිනිමැරුමක් කරනවා. එතකොට අපි දෙනවා මේ ආත්මෙම ඔයා මාව මරනවා ගියාත්මේ. ඊට පස්සේ අපි දෙනවා මේ ආත්මෙ ඉපදිලා මං ඔයාව මරද්දී මේ ලෝකේ ඉන්න මිනිස්සු කියන්නේ පුදුම අසහන බලන් අර වගේ කාලගන්නියෙක් මේ මේ කියලා. නමුත් කාටවත් පේන්නේ නැහැ මේ විපාක වාරේ මොකද්ද කියලා. කලින් ආත්මේ කරපු විපාක වාරයට මේ මේ ආත්මේ මේ දේ වෙන්නේ. එතකොට මේ මිනිස්සු කියන අසාධාරණයි කියලා නේ. අසාධාරණයක් එතන නැහැ. ඒකින්ද මේ ලෝකේ අසාධාරණයි කියලා එකක් නැහැ. මේ කරපු දේවල් වල ගොඩාක් විපාක වාර තමයි අපිට ලැබෙන්නේ. ඉතින් එතකොට මේ හිත හදාගන්න ඕනේ මේ මේ දේවල් වලට අපි කම්පා වෙලා වැඩකුත් නැහැ. එතකොට අපිට අකුසල් නෙවෙන්නේ. පුළුවන් තරම් මේ මේකෙන් කොහොමද අපේ හිත බේදාගන්නේ, අපේ හිත මෑත් කරගන්නේ කියන එක තමයි ලස්සනම කාරණේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පින්. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
ඔබත් සිත් නාමන්ත ස්වාමීන් වහන්සේ චැට් සෙක්ෂන් එකේ පොඩි මැසේජ් එකක් ඇවිල්ලා තිනා, ඒක කියන අවශ්‍යයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඉංග්‍රීසියෙන් ලියලා තියෙන ස්වාමීන් වහන්සේ. Venerable ස්වාමීන් වහන්සේ, I live in Sri Lanka. Last week, I could not concentrate to meditate. My mind was fighting against leaving the country. All my colleagues are planning to leave the country, even my husband. I don't like. I think I was born in this country because of Buddhism. I don't want to leave it and go for an easy life. Once I lived in UK for 1 year and nearest temple was 100 kilometers away and no one knew Buddhism. Even Lankan people did not care. So I can't fall back. When thinking about it, I couldn't concentrate to meditate too. අවසන් ස්වාමීන් වහන්සේ ප්‍රකාශය.
ඕ මටත් මේ ළඟදී එක මගේ නෑද මේ ඉනඟික මල්ලිකේ කතා කරලා අහනවා, ස්වාමීන් වහන්සේ අපි මේ රට යන්න හදන්නේ ඕස්ට්‍රේලියාවට, මේකට මොකද්ද ඔබ වහන්සේ දෙන පිළිතුර? කියන්නේ ඒ වෙනකන් ගොඩක් තීරණ ගත්තා මට ආලා, නමුත් දැන් මගේ තියෙන අත්දැකීම් එක්ක මම කවදාවත් ඒ වගේ තීරණයක් දෙන්න යන්නේ. මම ඊට පස්සේ තේරුණා මේ මම පෙන්නලා දුන්නේ ඔය පින්ඩපාතේ කතාවම කියලා. ඉතින් අපිට මෙහෙ වැටුණත් කන්න බොන්න ටිකක් දෙන මිනිස්සු ටිකක් ඉන්නවා, වතුර ටිකක් දෙන මිනිස්සු ටිකක් ඉන්නවා, ගස් කොළන් ටික තියෙනවා, ඒ කමටහන් ටික තියෙනවා. අඩුවක් කියන එක තියෙන්නේ අපේ තණ්හාව තුළ. ඊට පස්සේ මං ඇහුවා ඔයාලට මොකද්ද දැනට දැනෙන අඩුපාඩුව. ඊට පස්සේ ටිකක් කල්පනා කරලා ඇත්තරම පෙන්නපු දෙයක් නැහැ, يعني අඩුපාඩුවක් නැහැ කියන එක තමයි මේවා වුනේ. මං ඒක දැන් ඊට පස්සේ මොකද්ද මේ යන්න හේතුව කියලා. ඊට පස්සේ කිව්වා මේ තියෙන අවිනිශ්චිතභාවය තුළ ඉදිරි අනාගතය ගැන හිතලා තමයි මේ යන්නේ කියලා. සහ ළමයි දෙන්නගේ තියෙන අනාගතය ගැන කියලා. ඊට පස්සේ මං ඇහුවේ දැන් ළමයි දෙන්න ඔය ගියාට පස්සේ මොකද්ද ලැබෙන වාසිය කියලා. ඊට පස්සේ කල්පනා කළා ඔව් ඉතින් මේ පැත්තෙන් නම් ඈත් වෙනවා තමයි කියලා. ඊට පස්සේ මේ කරුණ ටික පෙන්වුවාට පස්සේ මං කිව්වා මට මොකුත් තීරණයක් දෙන්න බෑ ආර්ථික ප්‍රශ්න පිළිබඳ. නමුත් අරියවංශ දේශනාවේ තියෙන්නේ මේ කණ්ඩ බොණ්ඩ ටික යන්තම් සන්තම් අපිට කණ්ඩ බොණ්ඩ ටික තියෙනවා නම් ඉඳ තියෙනවා නම් ගහලා එලෙව්වත් හරියමන් තැනක් හම්බුණා නම් ප්‍රතිරූප දේශ වාසෝචක කියන එක මේ යන්න එපා කියන එක තමයි මේ සේනාසන සූත්‍රයේ තියෙන්නේ භික්ෂුවක් වශයෙන්. නමුත් අපිට මේ ගිහි කෙනෙක් වශයෙන් කියන්න අමාරුයි, ගිහි කෙනෙක් වශයෙන් ඉන්න කෙනෙක්ට කියන්න අමාරුයි. මොකද එයා ඉන්නේ ව්‍යුහයක් තුළ. ඉතින් එතකොට හස්බන්ඩ් කැමති නම් රට යන්න, ගෙදර කට්ටියත් කැමති නම් වයිෆ්ට ඒ ව්‍යුහය තුළ ඉද්දි තමන්නේ තෝරාගත්තේ මේ 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 ව්‍යුහය තුළ මම ඉන්නවා කියලා තමන්ගේ තණ්හාව හින්දානේ. එතකොට සමහරවිට ඒකට අනුගත වෙන්න වෙනවා, මොකද ප්‍රශ්න වැඩි වෙන හින්දා. එතකොට තමන්ට කල්යාණ මිත්‍රයන් නැති වෙන්න පුළුවන්, ප්‍රතිරූප දේශ නවාසය නැති වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ සතිය තියෙනවා නම් ඒ තැන ගිහිලා සතිය වඩන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය අර සෝවන් වෙච්ච ගෑනු කෙනා මේ මස් වැද්දෙක් එක්ක මස් කරත් එල්ලිලා ගිහිල්ලා, ඒ කියන්නේ පරණ පුරුද්දට කැලේ ඉඳන් මසුයෝය කණ්ඩ දෙනවා මේ ළමයි හතයි, හතක් හදලා ඒ අයට මේ මරණ මස් ටික වුයුවා කණ්ඩ දෙදී එතන ජීවත් වුණා. එයාගේ තියෙන තණ්හාවටම තමයි මේ මස් වැද්දත් එක්ක කැලේට ගියේ. නමුත් එයා එතන ඉඳන් හොඳට තමන්ගේ වැඩ කටයුතු කරගෙන ගියා. ඊට පස්සේ මේ මස් වැද්දයි ඒ ළමයි හතයි බුදුහාමුදුරුවන්ටත් ඉතලෙන් විදින්න ගිහිලා කොහොම හරි එතන එයාලටත් ධර්මය ලැබෙනවා. ධර්මය ලැබෙන්නේ මේ අම්මා හින්දා. ඉතින් ඒකෙ හින්දා කියන්න අමාරුයි යන එක හොඳද මේ නරකද කියලා. නමුත් තමන්ගේ සතිය කොහෙ ගියත් නවත්ත ගන්න එපා. ඒ බාන භාවනා කටයුතු තමන්ට කරගන්න පුළුවන් නම් එච්චර තමයි. මාත් සෞදියට ගියා මේ අන්තිම එන්ඩ කාලින් අවුරුද්දකදී. ඉතින් සෞදිය ගියද්දි භාවනා කරන්න බැහැ කියලා කිව්වේ. ඉතින් මරණ ඇත්තටම මේ ගොඩක් කාලවට බුදු පිළිමයක් එහෙම තිබ්බොත් එතනම පොලේ ගහනවා. ඉතින් ඒ වගේ දේදී නමුත් මම බුදු පිළිම ඕනේ නැහැ, මොකවත් ඕනේ නැහැ. අඳුන් කුරක් ගැහුවා මේ දෙපැත්තට සක්මන් කරද්දී කට්ටිය ඇවිල්ලා අහනවා මොකද්ද මේ කරන්නේ කියලා. මම කිව්වා මේ ජොගින් කියලා. ඊට පස්සේ සක්මන් කරා, ඇතුළට කාමරේ ඇතුළට ගියා, ලොක් කරගත්තා, හඳුන් කුරපත්තු කරගත්තා, භාවනා කරා. රාමසාන් කාලෙම භාවනා කරා. දවස් 10ක් විතර නිමාඩු, ඒ 10ම භාවනා කරලා ඒ විදිහට අන්තිමට අවුරුද්ද යද්දි මට එන්න හිතුනෙත් නෑ. මොකද ලංකාවට ආපුවම ප්‍රශ්න වැඩි කියලා හිතුණා. ඉතින් යා එමේ යනවා, හරි ආරණ්‍යයක් ඇතුලේ වගේ තමයි. ගහක් කොළන් මුකුත් පේන්නේ නෑ, කාමරය ඇතුලේම විතරයි. ඉතින් හොඳට බණක් ඇහුවා, මීට වඩා බණක් ඇහුවා, මීට වඩා භාවනාත් කරා කියලා මට හිතෙනවා. ඉතින් ඒකෙන් හින්දා කියන්න හරිම අමාරුයි. තමන් තමයි තේරුම් ගන්න ඕන තමන්ගේ කොහෙ ගියත් සතිය වඩන මට්ටමට හිත හදා ගන්න පුළුවන් නම් වැල්ලෙත් බඹර කැරකෙනවා. ඉතින් ඒක මේ හරි අමාරුයි කියන්නේ. ඉතින් මේ උත්තර දෙන්න, නමුත් අර ප්‍රතිරූප දේශ වාසෝච්ච කියන එකත් මාර බලපෑමක් ඇති කරනවා මේ අපේ ආධ්‍යාත්මික ගමනට නම්.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. හොඳයි නේද? ඒක උත්තරයක්වත් දෙන්නේ නැතුව කරකෝල අතහැරියා.
නෑ ස්වාමීන් වහන්සේ, මන්නම් කියන්නේ ස්වාමීන් වහන්සේ බොහොම ප්‍රශස්ත විදිහට ඒක ඒ ප්‍රශ්නට උත්තර දුන්නයි කියලා ස්වාමීන් වහන්සේ. මොකද අපි සතිය පුහුණු කරොත් මං දකින්නේ ස්වාමීන් වහන්සේ මේක හොඳම අවස්ථාව කියලා. අපිට සතිය කියන එක අඩු ගානේ විනාඩි 5ක් හරි පුරුදු කරන්න, يعني හරි අමාරුයි තමයි. මං හිතන්නේ එහෙම පුරුදු කරොත් අපිට මීට වඩා අපහසු තත්වයක උනත් අර අල්පෙන් ජීවත් වෙන්න තරම් අර වෙන කරදර නැතු උනත් එහෙම ජීවත් වෙන්න තරම් ශක්තියක් අප තුල ඇති වෙනවා කියන එක. ඉතින් අර කෙලින් පිළිතුරු දෙන්න බෑනේ ස්වාමීන් වහන්සේ. ඉතින් අපි කොහොමත් එහෙම ඉතින් බලාපොරොත්තු වෙන එකත් අසාධාරණයි ස්වාමීන් වහන්සේලා.
අනිවාර්ය අනිවාර්ය. ඕවා දීලා මම හොඳට කාලා ඉන්නවා. මට මං දැන් කරන්නේ බොහොම දෙපැත්තට එන්නවා. හරි. පිහිය යාටම දෙනවා එනගන්න කියලා. එක්ක අනික් කෙනාට අනි නැත්තම් තමන් එනගනි. වෙන මොනවා කරන්නද අපි? ඉතින් අපිත් මේ බොහොම යන්තම් පෙරිලා කොහොමද යනවා. ඉතින් ඒක
තමයි ස්වාමීන් වහන්සේ ලංකාවට ආව මම නම් කියන්නේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ කරන භාවනාවත් කරගන්න අපහසුයි. මම ඒක හින්දාම ආපහු ගමන් පළවෙනි දවස් 10 නිසරමණනික ඇවිල්ලා ඉඳලා තමයි ස්වාමීන් වහන්සේ යන්නේ.
ඔව් ඒක තමයි.
10 දවස් 7. ඔව්. එහෙම සර්.
ඉතින් මාත් ඒකයි මගේ මම ඇත්තටම නිසරණවණේට එන්නේ 2007. 2006 2006 7 කියන්නේ කැම්පස් එක සෙකන්ඩ් ඉයර් විතර වෙද්දි. ඉතින් මගේ ස්ටඩි ලීව් වැකේෂන් අවුරුද්දට දවස් 10 15 නිමාඩු හම්බ වෙනවා. ඒ ඔක්කොම මම නිස්සාරණවනේ. මොකද මම දන්නා අවුරුද්දට ගෙදර හිටියොත් විනාසයි කියන එක. ඊට පස්සේ වැකේෂන් එකත් මම දන්නවා. ස්ටඩි ලීව් එක නම් මොනවාරි කරන්න තියෙන වැකේෂන් එක කියන එක මම දන්නවා. ආයි ඉතින් වැඩක් නැහැ. ඉතින් ඒ යද්දි මම මේ කට්ටිය අහනවා, මේ ගමෙන් එළියට එද්දි අහනවා මේ කොහෙද යන්නේ කියලා. ඉතින් ට්‍රිප් එකක් යනවා කියනවා. ඉතින් ඒකත් ට්‍රිප් යන්නේ මේ පැත්තට එනවා. ඉතින් හරි අමාරුයි කොහේ හිටියත් බේරගන්න. හැබැයි ඉතින් ජාමේ බේරගන්න දන්න කෙනා ඉතින් කොහෙත් අපායට ගියත් මං හිතනවා මේ බේරිලා එයි කියලා.
එහමයි ස්වාමීන් වහන්සේ. බොහොමත්ම තින් ඔබවහන්සේ කිය අදහස්වලට ස්වාමීන් වහන්සේ අලුත් ස්ථානයකට වැඩම කරාද ස්වාමීන් වහන්සේ? අපිට ආරංචි වුණේ නම් එහෙමයි අපිත් එක්ක
සම්බන්ධ වෙන්න. නෑ මම මේ වැඩසටහනට සම්බන්ධ වුණේ නැත්තේ ඇත්තටම මේ දවස් දෙකක් මම එළියට වැඩියා. මේ IDH හොස්පිටල් එකේයි තව කොහේ හරි තැනකයි මම වැඩසටහන් කරා. මේ හරියටම ඉරිදා තමයි ඒක වැටුනේ. ඊට පස්සේ මේ අසනීප වුණා. සති දෙකක් අසනීප වෙලා හිටියා. ඊට පස්සේ තමයි මේ පින්ඩපාතේ වඩින්න ගත්තේ. ඉතින් පින්ඩපාතේ වඩිද්දි 9 විතර වෙනවා එන්න. ඉතින් අද ටිකක් කලින් ළඟට වැඩලා කලින් ආවේ මේ වැඩසටහනින්ද. ඉතින් ඒකත් එක්ක මම පොඩ්ඩක් මේ වැඩසටහන් ටික පොඩ්ඩක් අතපසු වුණා. ඉතින් ඒකින් ද මේ ඉදිරියේදී ඉතින් මේ කමටහන් සුද්ධ කරන වැඩවලට පුළු පුළුවන් විදියට සම්බන්ධ වෙන්නම් උදව්වක් වශයෙන්. ඉතින් දැන් ගොඩක් කටි ඉන්නේ හින්දා ඉතින් මම ඒ ගැන සැලකුවෙත් නෑ. මේ වැඩේ යනවනේ.
කටන ලයිට් එක මොකක්ද දැන්නේ සවද කටන ලයිට් and etc කියලා
කමටහන් වෙන්න පුළුවන්
නේද? කමටහන් වෙන්න ඇති සවද. මේ වගේ අර අවස්ථා අඩුයි සවනේ. ඉතින් නමුත් අපි
ඉතින් ඔව් ඒක මේ කොහොමඩත් එහෙම තමා. ඉතින් අපි ඒ කියන්නේ ඇත්තටම ඉතින් යන්නෙත් අපේම තණ්හාවට තමා. මේ ඉතින් යන්නම වෙනවා නම් එතකොට ඉතින් අපි ඒකට තියෙන මේ අඩුපාඩුකම් ටික අපිට හදාගන්න පුළුවන් කොහොම හරි අපි කාලයක් යොදාගෙන අපේ මහන්සියෙන් කොහොම හරි කාලයක් හොයාගෙන ඊට පස්සේ අපිට පුළුවන් දානේ දෙන්න නැතත් අපිට පුළුවන් අපේ තියෙන මොනවා හරි සල්ලි හරි මෙහාට එවලා කවුරු හරි ලව්ව දානයක් දෙන්න. එතකොට භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිට පුළුවන් සූම් එකෙන් සම්බන්ධ වෙලා මේ වැඩසටහන් වල සම්බන්ධ වෙන්න. ඉන්ටර්නෙට් එකෙන් අපිට ගොඩක් වෙලාවට මම කරේ ඒක තමයි. ගොඩක් වෙලාවට මම පොත්පත් කියවුවා. මම ජීවිතේට පොතක් කියන මිනිස්සෙක් නෙමෙයි. සෞදියට ගියාට පස්සේ පොත් කියවුවා, බණ ඇහුවා, භාවනා කරා. මම දැන් ඒ තියෙන නැතිකම හින්දම මම වැඩිපුර කරා. මේ ඒකක් මට දැනෙනවා. ඉතින් මම මේ යඬ බල කරනවා, තරළු කරනවා නෙමෙයි. නමුත් හැබැයි ඉතින් මේ රට තරන්නම් වටින එකක් නැහැ කියලා මහණුණාට පස්සේ තමයි තේරෙන්නේ. ඉතින් ඒ දෙපැත්තම තියෙනවා. ඉතින් තමන්ගේ තණ්හාව තමයි කොහෙද යන්නේ කියන එක තීරණය කරන්නේ.
එහෙමයි
ස්වාමී. ඒ කියන්නේ මේ අපි විවිහකින් ඉන්නානම් විවිහය කලඹ ගන්න නැතුව අපි ඉන්න දැනගන්න ඕනේ. එතකොට ඒ මොකද ඒ විවිහයට ගියේ අපේ තියෙන තණ්හාවින්ද. එතකොට ඒ හැම පැත්තන්ම බලලා ඒ තීරණය ගන්න ඕනේ බොහෝම පරිස්සමින්. මේ ලංකාව අතහැරලා යනවට නම් ඉතින් අකමැති තමයි අපි. නමුත් ඉතින් මේ තමන් ගැතේ තමයි සියල්ල තියෙන්නේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ.
එහමයි සර්. ඉතින් අපි ඉල්ලා සිටුමු ඉතින් මේ වගේම අපේ වැඩසටහන වලට සම්බන්ධ වෙන්න. ඔව්
කොහෙ ගියත් අපි මේ ටික අතරින් එපා කියන එකනේ.
එහෙමයි. එහෙමයි සර්. සෝ මේක ඉතින් තමන්ගේ හොඳම මිත්‍රයා වෙනම අවසානයේ දෙක ඉතින්
අනිවාර්යයෙන්.
මගෙත් අත්දැකීම් ස්වාමීන් වහන්සේගේ ඉතින් බොහොමත් අත්දැකීම් තියෙනවා. ඉතින් තව එහෙම ඉන්න කට්ටිය ඉන්නවා නම් වැඩසටහන සම්බන්ධ කරන්න පුළුවන්. ඒකත් තවත් පින්වත් වෙන වැඩක්. තමුන්ගේ අධ්‍යාත්මික දියුණුව පැත්තෙනුයි. ස්වාමීන් වහන්සේ බොහොමත් පින් ඔබ වහන්සේට අප වෙනින් කාලය වැය කරාද. වැඩසටහනේ උපදෙස් සහ වාර්තා ඉදිරිපත් කිරීම මෙතනින් අවසන් කරනවා. ඊළඟට තිබෙන්නේ පුණ්‍යානුමෝදනාවයි. ඒ සඳහා මම නාමන්තට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
බොහොමත් පින් නදීප්. තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද දිනේත් ඔබ වහන්සේලා විසින් නිස්සරණ වනයේ නියෝජනය කරමින් නම් කියන අවසරයි ගෞරවනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේත්, නම් කියන අවසරයි ගෞරවනීය ධම්ම සාගර ස්වාමීන් වහන්සේත් ඉදිරිපත් වුණා මේ වැඩසටහනට. ධර්ම දේශනාවක පැයක පමණ ධර්ම දේශනාවකට පසුව සිදුවුණු කමඨහන් පිරිසිදු කිරීමේ ඒ පුණ්‍ය ක්‍රියාවන් වලින් රැස්ුණා වූ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අපි ඔබ වහන්සේලාට පාද නමස්කාර පූර්වක අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිණිසත් මේ සතිමත් සිතේ දියුණුව ඉතාම පහසුවෙන් සුපහසුවෙන් කරගෙන යාමටත් හැකියාවත් වේවා. මේ සියලු ඒ පිණිස මේ සියලු කුසල් ධර්මයන් හේතු වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහනට අනුමැතිය අනුග්‍රහය මාර්ගෝපදේශකත්ව සැපයූ ඒ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් මේ කුසල් ධර්මයන් අනුමෝදන් වේවා. උන්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම නිසලණේ සියලුම ස්වාමීන් වහන්සේලාට මේ කුසල් දහම් අත් වෙලා ඒ ස්වාමීන් වහන්සේලාට තමන්ගේ පැවිදි ජීවිතය ඉතා සාර්ථකව කරගෙන ගොස් නිවන් මාර්ගයට පැමිණීමට නිවනට පිවිසීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තවද මේ වැඩසටහන ආරම්භ කරගෙන ඒමටත් පවත්වා ගැනීමටත් හේස මහන්සි වෙන සංවිධායක මණ්ඩලයේ සියලුම පිරිසට ඒ වගේම මේ වැඩසටහන සහභාගී වෙමින් බණ දහම් අසමින් කමඨහන් පිරිසිදු කරගන්නා සියලුම දෙනාටත් මේ කුසල් ධර්මයන් අනුමෝදන් වේවා. නිවන් අවබෝධ වීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ ලෙසම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ පටන් මේ දක්වා ශාසනයට අනුග්‍රහය දැක් වූ පින් කැමති සියලු දෙනාට මේ කුසල් අනුමෝදන් වෙලා ඒ අයටත් නිවන් පිණිස මේ කුසල් දහම් හේතු උපනිශ්‍රේ වේවා. සාදු සාදු සාදු. මේ ධම් දේශනා ආදී පුණ්‍ය සම්භාරයන් පින් කැමති පෙනෙන නොපෙනෙන පිරිසට අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්හතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානු මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානු මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානු මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං අප නමින් මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා වේවා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සසර සිටින තුරු නිවන අවබෝධ වන තුරු සියලු දෙනාට කල්යාණ මිත්‍ර සත්පුරුෂ සම්පත්තිය අත් වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. සෝයින්නාන්සේලාට පින් අනුමෝදන් කිරීමට අවසරයි. ඕකාස වන්දාමි භන්ති
සුපත්තේවා
මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සත් සාමිනා කතං පුඤ්ඤං මයං දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති.
කමාමි කමි තබ්බං.
ඕකාස කමාමි භන්ති දුතියම්පි ඕකාස කම ඕකාස වන්දාමි භන්ති. තතියම්පි ඕකාස වන්දාමි භන්ති.
සුපත්තේවා සුපත්තේවා. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්චතු සුපත්තේ.